සාදු. 2020 වසරේ නවවැනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, වීරියවන්ත, කාරුණික පින්වත්නි, අන්න ඒ අයට තමයි සද්ධර්මය තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත, ප්‍රඥාවන්ත, වීරියවන්ත පිරිසට තමයි සද්ධර්මය තියෙන්නේ. ඉතින් ඒ නමින් ආමන්ත්‍රණය කරාම ඒ නමට සරිලන උනන්දුවක්, ඕනකමක් ආධ්‍යාත්මය තුළ නිවන් දකින්න තියෙනවනම් ඒක තමයි වැදගත්. දැන් ශ්‍රද්ධාව තියෙනවා, නමුත් නිවනට නෙමෙයි වෙන වෙන දේවල්ටනේ. එතකොට වැඩක් නෑ. නිවනට ශ්‍රද්ධාව ඕන. ප්‍රඥාව තියෙනවා ලෝකේ නොයෙකුත් දේවල් වලට යොමු කරන, නමුත් ඒක වැඩක් නෑ. නිවනට යොමු වන ප්‍රඥාව අවශ්‍යයි. වීරිය ඕන තරම් මිනිස්යාගේ තියෙනවා, වැඩබල කරන්න, රැකී රක්ෂා කරන්න, එළහෙළ දාම් කරන්න. වීරිය ඕන තරම් තියෙනවා. වැදගත්ම දේ මොකද්ද? නිවනට වීරිය අවශ්‍යයි. ඉතින් ඔබ නිවනට ශ්‍රද්ධාව තියෙන, නිවන කෙරෙහි යමෝනු ප්‍රඥාවෙන් යුක්ත, නිවන කෙරෙහි පවත්නා වූ වීරිය ඇත්නම් ඔබට කියනවා ආර්ය භූමියේ, ආර්ය ප්‍රතිපදාවේ ට ගමන් කරන කෙනෙක්, ඒ මාර්ගයේ සැනහෙන කෙනෙක් හැටියට. ඉතින් ඔබ බලන්න, ඔබම ආර්ය මාර්ගයට යොමු වෙලා මොකද්ද මේ බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාණක මාර්ගය, ඒ අරිහත් මාර්ගය, ඒ අරිහතුන් වැඩි මඟ, අරිහත් මඟ මොකද්ද කියලා හොයමු. ඉතින් මේ ලෝකයේ යම් පිරිසකට ඒ මාර්ගය ප්‍රිය නැහැ, මනාප නැහැ පින්නතුනි. ඒකට හේතුව සංසාරේ තව බොහෝ යන්න ඉන්න කැමැති කට්ටියට මේ ආර්ය මාර්ගය පේන්නේ බොරුවක් හැටියට පේනවා, ප්‍රඥාවක් හැටියට පේනවා, මේ වංචාවක් හැටියට පේනවා. ඉතින් අර මාර්යා ඔළුවට දෙන දෘෂ්ටිය පින්නතුනි, මාර්යා ඔළුවට දෙන දෘෂ්ටිය එහෙම දුන්නට පස්සේ අර ඒ ධර්මයට ගරහනවා, නිඳා කරනවා. එතකොට මාර දිට්ටි ගත්ත මිනිස්සුන්ගේ කියමන් අහන්න යන්න එපා. තමන්ට පේන, නුවණට දැනෙන ප්‍රඥාවන්ත මාර්ගයේ නොසිඳ ගමන් කරන්නට ඕන කරන පෙනුතුනේ. ඒ වගේම කාගේවත් සිල්වත්කම් හොයලා වැඩකුත් නැහැ, දුස්සීලකම් හොයලා වැඩකුත් නැහැ අපිට. තේරුණා නේද? අපි ගමන් මගක් යන්නේ කිසි කෙනෙක්ගේ සිල්වත්කමවත් දුස්සීලකමවත් ඕන නැහැ. ඔය ගොඩාක් පිරිමි බනහන්නේ නැත්තේ කොහේ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ගේ දුස්සීලකමක් හොයාගෙන මුළු ශාසනයට මේක ගලපලා නේද? වැඩක් නැහැ හාමුදුරුගේ බන කියලා අයින් වෙලා ඉන්නවා. ඒක කිසි තේරුමක් නැහැ වෙනතුනේ. ඒ නිසා එහෙම අපි දැකලා තියෙනවා, දන්නවා. ඒක අපිට වැඩක් නැහැ. අපේ නිවන තමයි අපිට වැදගත්. අපේ නිවන තමයි අපිට වැදගත් කියලා කල්පනා කරගෙන අන්න ඊට අවශ්‍ය කරන දාන, සීල, භාවනා, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරන්න. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය වඩා ගන්න තියෙන්නේ. ඉතින් ඒව වැඩෙන විදිහට තමයි ස්වාමීන් වහන්සේ දේශනාව කරන්නේ. සම්මර්ෂණ ඥානේ ඇති වෙන විදිහට දේශනාව කරනවා. වීරිය ඇති වෙන විදිහට දේශනාව කරනවා. ශ්‍රද්ධාව ඇති වෙන විදිහට දේශනාව කරන පින්තුනේ. ඒ නිසා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම වැඩෙන විදිහට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. එවනම් පින්තුන් කළ යුත්තේ කාරණේ තමයි හොඳින් අහගෙන ඉන්න ඕන. හොඳින් අහගෙන හිටියේ නැති වුණොත් කාරණේ තේරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා හාමුදුරුවෝ හරියට අර ගහක වටපිටාව හදනවා වගේ ඒ වටපිටාවේ තියෙන කොළාතු ඒවා මේවා කපලා දාලා මේ ගහ වටපිටාව හදනවා. ඒ වගේ ධර්ම කාරණයකටත් වටපිටාවක් තියෙනවා. ඒ වටපිටාව හදන වටපිටාවට හොඳට හුම්කන් දීලා ඒවත් නෙවැරදි කරගෙන තමන්ගේ හිතේ ඊට පස්සේ ප්‍රධාන කාරණේ තේරුම් ගන්නවා. එසා පින්නතුන්ගේ වගකීම තමයි සුනාත හොඳින් ධර්මය ඇසීම, හොඳින් මහන්ඩ ඕන. දෙක කිව්වේ මොකද්ද කියලා ඉවරලා ධාරේත මුල් පදේ දෙවෙනි පදේ තුන්වෙනි හතරවෙනි පදේ වගේ දේවල් දරා ගන්න ඕන. එහෙම දරාගත්තේ නැත්නම් ඉස්සර පද ටිකයි මේ පද ටිකයි අර හකුලුවා තේරුම් ගන්න බැරි වෙනවා. තේරෙනා නේද? ඒ නිසා මේ කාරණේට අර්ථය ගොඩ නැගෙන්න නම් අර මුල් කාරණා ඔක්කොම එකට ගලපන්න ඕන. අන්න ඒකට කියන ධර්මය ගලපා බලන යෝනිසෝ මනසිකාරය කරනවා. එහෙම යෝනිසෝ මනසිකාරයක් කරන කෙනෙකුට විශිෂ්ට අර්ථ තේරෙනා නේද? අර එක පදයකින් එන්නේ නැති අර්ථ ගාථාවකින් එනවා, පද ගානකින් එනවා. පද ගානකින් එන්නේ නැති දේ සූත්‍රයකින් එනවා. ඒ සූත්‍රේනොත් ඒක තේරෙන්නේ තියෙනවා නිදාන කතාවෙන් එනවා. තේරෙනා නේද? ඉතින් ඒ නිසා හරි වැදගත් මේ හොඳින් ඇසීම සහ දරා ගැනීම ධර්මය. ධාරේත හොඳින් දරා ගන්නවා. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? චරණය කරන්න තියෙන්නේ, හසුරවන්න තියෙන්නේ. ආධ්‍යාත්මය තුළ නුවණ තුළ හැසිරීමකුත් තියෙනවා, බාහිර කායික හැසිරීමකුත් තියෙනවා. අපි අනුගමනය කළ යුත්තේ විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික හැසිරවීම. ඒ ආධ්‍යාත්මික හැසිරවෙනවා කියන එක ඇත්ත වශයෙන්ම සමහර උදවිය සත්‍යයක් පහළ වෙනවා. නමුත් සත්‍ය නොපිළගන්න මට්ටමේ අවාසනාවන්ත පුජ්‍යලයෝ ලෝකේ ඉන්නවා. නමුත් සමහර උදවිය ළඟ සත්‍ය තමා තුළින් දකිනකොට තමන් සත්‍යයට පිටුපාන්නේ, සත්‍යත් එක්ක එකඟ වෙනවා, ඇත්තත් එක්ක එකඟ වෙනවා. මේ ලෝකේ යම් ස්වභාවයක්ද ඇත්ත, ඒ ඇත්ත අපිට විදසුන් වලට හසු වුණොත් අපි ඒක මගහැරලා යනවද අපේ මතයට? නෑනේ. අපිට මමත්වයක් නැති නිසා අපි හැමතිස්සෙම මොකද කරන්නේ? සත්‍ය පිළිගන්න සුලව වාසය කරනවා. සත්‍ය පිළිගන්නවා. අන්න එතන සත්‍ය හරියට පිළිගත්තොත් එතන අර චරාත ධර්මයේ සිද්ධ වෙනවා. සුනාත ධාරයක චරාත කියන මේ කප්ට එක දැන් මේක අපි දන්නවා. බණක් නැහැ හැමදෙරෝනේ. දන්න බණක් තමයි ඒකට ක්‍රියා කරන්නේ. අපි ඕව මුල්ම කාලේ ධම්මපාතලේ බණ හන්දිත් ওই වචන ටික අහුවා. අප ක්‍රියා කරන්න වෙලාවක් වුණාද? නැහැ. ඒ කාරණේ එහෙමයි කියලා දන්නව නමුත් ප්‍රායෝගික කරන්නේ නැහැ. දැන් හොඳින් අහන්නකයි චරන්ත වෙන්න නැන්නේ. හොඳින් අහන්න ඕන. හැමතිස්සෙම හොඳින් අහන්න ඕන. එක වෙලාවකදී මේ කියද්දි මේ දැන් නෙමෙයි. හැමතිස්සෙම හැම බණ අහන වෙලාවකම හොඳින් අහන්න. සුනාත. ඒකෝ දරා ගන්න එක මේ මොහොත විතරක් නෙමෙයි. දරාත හැම ධර්ම කරුණම හරියට ගලප ගන්න ඕන. ඊට අවුරුදු ගානකට කලින් අහපු දේ හරි මෙතන ගලපලා තමන් ඒක විසඳ ගන්න බලන්න ඕන. අන්න එහෙමයි පිනතුනේ. ධර්මයේ තුල අපිට කොට නැගෙන්න තියෙන ඒ නිසා පිනතුන්ට කියන්න තියෙන එක දෙයයි, විදර්ශනාවෙන් ওই ධර්ම අවබෝධය සිද්ධ වෙන්නේ බුද්ධ කාලයේ සිටම මේ දක්වාම විදර්ශනාම කළ යුතුයි. ඒකට පිනතුන්ට හිතනවා අපි ඒ කාලේ උදවිය කරපු විදර්ශනාව දැන් කරන්න ඕනද? එහෙම නැත්නම් ආනන්ද හාමුදුරුවෝ කරපු විදර්ශනාව අපි කරන්න ඕනද? එහෙම නැත්නම් අහවල් ගුරු හාමුදුරුවෝ කියන විදර්ශනාව අපි කරන්න ඕනද? අහවල් පොතේ තියෙන විදර්ශනාව අපි කරන්න ඕනද? ඒකට හොඳ උත්තරයක් දෙන්න. හොඳට ඒක දරා ගන්න, තේරුම් ගන්න. ඒ කිසි කෙනෙක් කරපු දේ ඔබ කරන්න ඕනේ. මක් නිසාද ඔබේ ප්‍රශ්නේ වෙනස් එකක්? තේරුණාද? ඔබේ මනසේ ප්‍රශ්නය වෙනස්. ඒ බුද්ධ කාලේ හිටපු කෙනෙකුට තිබිච්ච ප්‍රශ්නයක්වත්, ඊට පස්සේ රහත් වෙච්ච කෙනෙකුට තිබිච්ච ප්‍රශ්නයක්වත්, මේ ආනන්ද හාමුදුරුවන්ට තිබුණු දෘෂ්ටිමය ප්‍රශ්නයවත් නෙමෙයි ඔබට තියෙන්නේ. ඔබට තියෙන්නේ වෙනස්ම ප්‍රශ්නයක්. එහෙමනම් වෙනස්ම ප්‍රශ්නෙට ඒකට ඒ අදාළ ආකාරයෙන්ම ඔබ සෙවිය යුතුයි. විදර්ශනාව දැන් තේරුණානේ. තාම හොඳට වැටහුනේ නැද්ද? එහෙනම් ඔබටම මේ ලෝකයේ නිමවුණු වෙනවම කර්මස්ථානයක් තියෙනවා. වෙනමම භාවනාවක් තියෙනවා. වෙනමම විදර්ශනාවක් හැදෙනවා පින්තුනේ. ඉතින් ඇයි එහෙම හැදෙන්නේ කියන එක අපිට කියා දෙන බුදුවදන නානත්ත කාය නානත්ත සංඥා. එහෙනම් මේ නානත්ත කායවලට නානත්ත සංඥාවලට නානත්ත කර්මස්ථාන නානත්ත භාවනා නානත්ත උපදේශන අවශ්‍ය කරනවා. නානත්ත විදර්ශන අවශ්‍ය කරනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. දතු පින්නතුන් ඇහුවේ කලින් අහන්න හම්බෙන්නේ නැති වෙදී අලුත්ම දෙයක් ඒක. නමුත් මේක අලුත්ම දෙයක්. මේක ලෝකෙට ඇසෙන්න ඕන, මේක තේරෙන්න ඕන, ලෝකෙට මේ පණිවිඩේ යන්න ඕන. එහෙම ගියොත් තමයි මිනිස්සුන්ගේ ඇස් ඇරිලා මිනිස්සු අර පරණ කුහු දේවල් එක්ක කාලය ගත කරන්නේ නැතුව මේ හරි දේත් එක්ක තමන් කටයුතු කළා ඉක්මනින්ම සත්‍ය අවබෝධයට පත් වෙනවා. මේ සත්‍ය අවබෝධය කියලා කියන්නේ පින්තුනේ අපේ තියෙනවා මේ සත්‍ය නොපෙනෙන නීවරණ තියෙනවා. ඒව නීවරණ කියන්නේ පින්තුනේ හරියට තිරයක් ඇදලා ආවරණය කරලා වහලා තියෙනවා වගේ එකක්. දැන් අපි කවුරු හරි කළු බෑග් එකකින් හරි ගෝණියකින් හරි වැහුවාම අපිට එළිය පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ පින්නතුනේ මේ නීවරණ කියන ඒවා මිනිස්සුන්ගේ මේ ඉන්ද්‍රියන් හයට වැටිලා තියෙනවා. වැටිලා මේක වැහිලා තියෙන පින්නතුනේ. අඳුරු වෙලා තියෙන්නේ. ඒකවල මේ ලෝකේ පේන්නේ නැහැ මිනිස්සුන්ට. මිනිස්සු ගොඩාක් දෙනෙක් කියන්නේ කියන දේවල් කරන එක තමයි ලෝකේ කරන්නේ. දැකලා දෙයක් කරන්නේ විශ්වාස කරගෙන නේද? ආගම් අදහනවා, විශ්වාස කරගෙන යදිනවා, විශ්වාස කරගෙන එක එක දේවල් ඉන්නවා, විශ්වාස කරගත්ත මනක් කල්පිත තියෙනවා. ඉතින් මේ මොලේ ප්‍රශ්න තමයි නේ. ආගම් 10කින් 10 දෙනෙක් ගෙනාවොත් එහෙම පිස්සු 10ක් කියවනවා. පිස්සු 10ෙන්ම ඇහුවාම කොහෙන්ද නුඹ ඔක ඉගෙන ගත්තේ? ආරේ අපේ පොතින්. තේරුණා නේද? හාමුදුරු කෙනෙක් ආවම හාමුදුරුවන්ගේ පිස්සුව, අනිත් ආගමිකයෝ ආවම ඒ ආගමිකයන්ගේ පිස්සුව තමයි එළියට දාන්නේ. දැන් මං කිව්වේ බොරුවක්ද ඇත්තද? ඔබට කියන්න දුන්න මයික් එකක් දුන්නොත් එimhe ඔබේ පිස්සුව එළියට දානවා. දැන් මම මේ පිස්සුවක් එළියට දානවා නෙමේ, මේ වැටිච්ච පිස්සුව පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. එතකොට මම මේ අලුත් පිස්සුවක් හදලා දානවද? නෑ. මේ ඔක්කොටම මේ වැටිච්ච පිස්සුව පිළිබඳව විග්‍රහයක් කරනවා පමණයි. පැහැදිලිනේ? ඉතින් මේක ඇත්තද නැත්තද කියලා ඔබගෙම්ම බුද්ධියෙන් ඥාණයෙන් බලන්න විදර්ශනා කරලම තමන්ටම හොඳටම ගැළපෙනවද ඒක බාර ගන්න. ඒක බාර ගන්න බැරි නම් මොකද වෙන්නේ? ගීලට ටෙලි නාට්‍යයක් බලගෙන ගෙදරට වෙලා ඉන්නේ. තේරුණා නේද? එහෙම නැත්නම් වෙන හාමුදුරු කෙනෙක්ගේ දේ මොනවා හරි බණකට අහංගම් දීගෙන ඉන්නේ. එතකොට හරි හිත සමාධිගත වෙනවනේ. සිත පොඩ්ඩ හරියනවා. ඉතින් බැන බැන ඉන්නවට වැඩිය හොඳයි. හරියන්නේ නැත්නම් වෙන ඕන බණක් තොරචෝන්චියක් නැතුව අහන්නයි තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා හරියට ඒක තේරුම් ගන්න මහන්සෙන් තේරුම් ගන්න නැතුව ඔහි පඹයෝ වගේ ගෙම්බෝ වගේ ඔය අර ගවයෝ බලාගෙන ඉන්නවා වගේ ආතප්පාතක් නැතුව කරත්තක් මොනවා හරි කිව්ව උණු බලාගෙන ඉන්නේ. සමහර නලා එහෙම සද්ද කරාම හරකුත් ඇවිල්ලා ඌ ගාලා ඔක්කොම ටික බලන් ඉන්නවා. ඉතින් එහෙම බලාගෙන ඉඳලා වැඩක් නැහැ. හැම තිස්සෙම ඉන්න ඕන නුවණින්. දැන් අපේ රටේ පින්නතුළු නුවණින් බලන්නේ නැති නිසානේ මේ රටේ දුප්පත් මිනිස්සු ඉන්නේ. නැත්තම් නුවණින් බලනවා නම් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? කොච්චර නිර්මාණ කරන්න පුළුවන්ද? කොච්චර ආකාරයට තමන්ගේ තියෙන ස්වභාවික සම්පත් වලින් තමන්ගේ ගේ දොර වටපිටාව කොහොම හදන්න පුළුවන්ද? එහෙම පුළුවන්කමක් තියෙනවා නුවණින් බලන්න ඕන. ඒකට මනසින් ගත්ත මනස ගත්තත් එහෙමයි වෙනද? ඒක නුවණින් බලන්න නැත්නම් ඔන්න මං කියන දේවල් අහන් ඉන්නවා. ටික දවසක් ඉඳලා මොකෙක් හරි හරි කියවුවම ඔන්න අපහැදෙනවා. අපහැදිලා ආයි දුවනවා. ආයි දුවල ගිහිල්ලා ආයි තව තැනක වැටිලා ඔන්න අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා එතනත් තා මොකක් හරි ලට්ටපට්ටයක් අහුවෙච්ච ගමන් එදෙන දුවනවා. තේරෙනවා නේද අපේ දායකයන්ගේ ශ්‍රද්ධාවේ හැටි? ඊට පස්සේ හෙත් දුවන වැඩක් නැහැ අයියෝ ඊට වඩා හොඳයි ආනන්ද හැඳුරු කියලා ආයි මේ එනවා. එහෙම කරපු මිනිස්සුයෝ ඉන්නවා. මං කියපු බණක් කිව්වා මම බණක් කිව්වම මේ මිනිස්සයාට ඒක මදි වුණා. එයා ගියා ලොකු හාමුදුරුවරු හම්බෙන්න. ලොකු හාමුදුරුවන්ට එහෙම හම්බෙන්න ගිහිල්ලා ඇවිල්ලා මිනිහා කියනවා මේ ඔක්කොට වඩා ආනන්ද හැඳුරු හොඳයි කියලා. දැන් මිනිහ මගෙන් බණ අහනවා. ඉතින් ඒ නිසා අර ඒ වගේ එහෙම තමයි ඉතින් මනුස්ස විඥානේ හැටිනේ. ඉතින් ඔහොම වීරයෙන් කොහොම හරි තමන්ගේ සසර බේර ගන්න පුදුම වීරයක් තියෙන ඕන පිනතුනේ. පුදුම වීරයක් කියනෝ නම් ඒකට පිනතුනේ සතර සම්මප්පදාන වීරිය කියලා දාලා තියෙනවනේ නේද? ආරද්ධ වීරිය. ඒ වීරිය උපමා කරනවා, ඒ සිහිය උපමා කරනවා කොයි වගේද කියලා. හරියට අර තෙල් ചാච්චයක් අල්ලගත්ත මිනිස්සේ කට ගාවට තෙල් පිරিলা රත් වෙච්ච තෙල් ചാච්චයක් අරගෙන නගරයක් මැදින් යන තෙල් බින්දුවක් හැලෙන්නේ තේිනවා. දැන් බලන්න එතන වීරිය අවශ්‍ය කරනවා, හොඳට සිහිය අවශ්‍ය කරනවා. සිහිය හැමේ ගියොත් මොකද වෙන්නේ? අන්න හරි තෙල් පිටික ඇඟේ හැලෙනවා. තින් මේ දවසක් ආනන්ද හාමුදුරුවෝගේ කම්බියක ඇවිදගෙන යන මිනිස්සෙන් දැකලා බුදුහාමුදුරන්ට ඇවිල්ලා සැලකලා අමාමෑණියන් වහන්සේ දේශනා කරේ ආනන්දේ ඕක නෙමෙයි මැජික් එක, ඔය කම්බිය යන එක නෙමෙයි මැජික් එක. මැජික් එක මේ හිත සමබරව තබා ගන්න එක. මේක සමබරව තියාගන්න පුළුවන් නම් ඕවේ මැජික් මොනෝද ආනන්ද? ඕක අර පොළු කෑල්ල ගත්තාම පොළු කෑල්ලෙන් සමබර කරගෙන යන්නයි තියෙන්නේ. ඕවා එච්චර මැජික් නෙමෙයි. මෙන්න මැජික්, මෙන්න ප්‍රාතිහාරය. බලන්න මොන තරම් සිහිය අවශ්‍ය කරනවද, මොන තරම් ප්‍රඥාව අවශ්‍ය කරනවද? එහෙමනම් මොකද කරන්න ඕන? අපි අහගෙන ඉඳලා යන්න තියෙන්නේ නෑනේ. ඉතින් අත් වශයෙන්ම ධර්මය යථා අවබෝධය නැති අයට අත් වශයෙන් ඒගොල්ලෝ ලැජ්ජ කරන්න ඕන. ලැජ්ජ කරන්න තමයි ලෑස්ති. ඒගොල්ලන්ට කියන්නේ කාන්තාව කියලා. ධර්ම අවබෝධය නැති වෙච්ච ගැහැණු පිරිමි හැමෝටම කියන්නේ කාන්තාව කියලා. ඇයි කාන්තාව කියන්නේ? කාන්තාව කියලා කියන්නේ පිටුදර කොහේ ගියත් කුණු ගොඩක් අහුලගෙන ඇවිල්ලා කචකච ගාලා ගියවන ගැටිකටනේ. ඒගොල්ලෝ කියන්නේ කාන්දම් වගේ කොහේ හරි ඇවිද්දාම කුණු ගොඩවල් එකතු වෙනවා. එකතු වුණාම කොහේ හරි එද්ද පෙරේද උතර හදාගෙන යන ගහ ගත්තාම තොරෝ චෝන්තියක් නැතුව නේද බන 100ක් කියනා වගේ අනුන්ට පදාදෙන එක කේලම් කියන එක මේ කියන්න නම් හොඳ නෑ කිය කියනවා නේද? ඒක තමයි මේක මේ රහසක් කිය කියන ඒ වගේ අර කේලම් කියන පදාදන නොයෙකුත් දේවල් කරමින් ඉන්න අයට තමයි කියන්නේ කාන්තාව කියලා. ඒ කියන්නේ කුණු කාන්දමක් වගේ හැමතැනම ගියාම තියෙන ඔය මේ මේ සිලිම් බිලිම් යකඩ ගෑලි ඔක්කොම අමුණගෙන යන හින්දා තමයි කාන්දම් කියලා කියන්නේ. ඉතින් ධර්මය දැක්කනම් එයාගේ උපැන්න සහතිකයේ ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා කවුරු වෙලා සටහන් වෙලා තිබ්බත් එයා කාන්තාවක් නෙමෙයි. ඒක එයා පුජ්‍යලෙක් වෙනවා, අෂ්ටපුරුෂ පුද්ගල. තේරුණාද? යම්කිසි කෙනෙක් ධර්ම අවබෝධයටපත් වුණොත් අන්න එදා ඉඳලා තමයි එයා කාන්තා ගුණෙන් අයින් වෙන්නේ. ඒ නිසා අෂ්ටපුරුෂ පුද්ගල බවටපත් වෙනවා. එහෙම නැත්නම් අනිත් ඔක්කොම පුරුෂයෙක් කියලා තිබ්බත්, උපැන්න සහතිකේ ස්ත්‍රියක් කියලා තිබ්බත්, උපැන්න සහතිකේ ඒගොල්ල සියලු දෙනාම කාන්තාවෝ. ඒ නිසා මෙතන කාන්තාවෝ කී දෙනෙක් ඉන්නවද? අෂ්ටපුරුෂ පුද්ගල කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕන. ඉතින් තවදුරටත් කාන්තාවක් වෙලා ඉන්නවද? මම මේ කියන්නේ මේවා මම මට කරවල ගහන්න එහෙම නෙමෙයි. දැන් කේන්ති ගියාම මම මේ කියන්නේ වීර්යය වැඩෙන්න. වීර්යය වැඩෙන්න කියන්නේ කමන්නේ අපිට බැන බැන හරි අර අන්දරේ කඳ පොඳුනට ගිහිල්ලා රජතුමාට කිව්වනේ මේවත් මෝඩ රජෙක් කියලානේ. රජතුමා කඩුව අමෝරගෙන අන්දරේට කොටන්න ගිහලා උඩට නැග්ගා. නැග්ගට පස්සේ කිව්වා මහරජ පස්වාන්දාසකර බුදුවල මහරජ මේ කන්ද නඟ ගන්නයි මම ඔබ කිව්වේ කියලා. ඉතින් ඒ වගේ අපිත් ඉතින් ওই කාන්තාව කියලා බණින්න පිරිමින්ට උන් කන්ද නඟ ගන්න ඕන නිසා. ඉතින් ඕක කියලා කරලා වැඩකුත් නැහැ. අර කුලප්පු වීම ඇවිස්සීම ඇත්තෙම කරන්න ඕන. රාහමනේ අපිට බැන බැන හරි බණ ටික අහලා තේරුම් ගන්නනේ. ඉතින් සමහර අය අහලා තේරුම් ගන්නවා, අභියෝගේ ජය ගන්නවා, සමහර අය පලා යනවා. තේරුණාද? සමහර අය තමන්ගේ හිතට වේදනාවක් රිදුමක් ආවහම පලා යනවා. ඒක විසඳගන්නේ නැහැ. ඉතින් අන්නේම අය හිතියාම හරි ප්‍රශ්නයක්. දැන් මෙහෙට ආපු ඉතාම වැදගත් පිරිස සිටියා. ඉතින් ඒගොල්ලන්ට යම් යම් තැන්වලදී රිදුම් ඇති වෙනකොට පලා ගියා. ඒකට හේතුව ඉතින් අර අභියෝගය ජය ගන්න බැරි කම. ඉතින් නිවන් දකින්න කියලා ඉල්ලනවා, අභියෝගයක් දුන්නාම වැටෙනවා. ආරයකපත හයිය නැති මිනිස්සෙකුට එයා ඉල්ලනෝ මට වැඩ 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 දෙන්න කියලා. ඉතින් හිමිදි කොට්ටයක් පුස්සලා අද් දෙකට තිබ්බම හිමිදි කොට්ටෙත් එක්ක බිම වැටෙනු. ඒ වගේ අපේ අය මේ නිවන් දකින්න 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 කියලා ඉල්ලනෝ මහ ලොකුවට පොරබදලා චූටි අභියෝගයක් දෙනවා. පොඩි අභියෝගයක් දෙනවා. කරන්න බෑ. පොඩි දෙයක් වටහා ගන්න කියනවා. වටහා ගන්න බෑ. ඉතින් මහා ලොකුවර හිමාල පර්වතයේ කරේ තියන් යන වගේ කතාව හිමිදි කොටයක් දුන්නා වැටෙනවා. ඉතින් කොහොමද නිවන් දකින්නේ? තේරුණා? ඒ නිසා අභියෝගයක් දුන්නහම ඒ අභියෝගත් එක්ක නැකිට්ට මිසක් අපි නම් පින්නතුනි වැටුන්නේ. ගුරුවරයා දඬුවමක් කරාම වැටුන්නේ. ගුරුවරු හරියට දඬුවම් කරා වැරදියට දඬුවම් කරත් අපි වැටුන්නේ. සඳුන් කොටේ තලන්න තලන්න සුවඳයි වගේ තව තව මෝහත් වෙනවා. යකඩේ තලන්න තලන්න මෝහත් වෙනවා වගේ වෙනද තව තව මෝහත් වෙනවා. ඉතින් අපි යම් තැනක නිග්‍රහයට ලක් කරාද, නින්දාවට ලක් කරාද, කවුරු හරි ගුරුවරයෙක් හරි කෙනෙක් හරි අපි ඒකෙන් නැගිටිනවා. ඒකෙන් අවදිව බලනවා. අන්නේ ගුණය ඔබත් ඇති කරගන්න. තේරුණාද? ඔබ ඒ ගුණය ඇති කරගන්න. ඒවයින් නැකිටල බලන්න. වැටෙන්න එපා. හැරයන්න එපා. පලා යන්න එපා. ඔය මහා වීරයවන්තය වගේ හිටියට ඔය ඇත්තන්ටත් එහෙම තමයි. ඉන්නේ නම් ගමකට ගහන්න පුළුවන් වගේ. වතුර කල ගෙඩියක් ඉන්නේ තියයි යන්න බැරි අය. බැලනවද කාටද පුළුවන් මෙතන ඉන්න අයගේ වතුර අල්ල ගෙඩියක් ඔළුවට තියන් යන්නේ බැලන්ස් එකට? හපෝ වැය හඳුර මගේ බෙල්ල අමාරු වගේ ඇයි ඔයගොල්ලෝ දැකලාද කලගෙඩි 3-4 එකට උඩ තියලා මේ ඉන්දියාවේ හිම කාන්තාව අරන් යන දුර වතුර අරන් යන කලගෙඩි ටික ඒක කලයක්වත් වැටෙන්නේ නැති වෙන්නේ. ඒක පුදුම සමබරතාවයක්. ඔයත්තන්ට පුළුවන් ද උකුලේ වතුර ගෙනියන්න? කුලේ වතුර ගෙනියපු අය ඉන්නවද අත උස්සන්න බල? හා අවයම් අරන් තියෙනනේ. ගෙදර ඉදදී හා අවදු සරණයි. ඒ කාලේ ගම්වල ඉදදී නේ ලින්දෙන් වතුර අරගෙන නේ උකුලේ තියාගෙන එන. මටත් පුළුවන් උකුලේ තියාගෙන එන්න. මොකද අපි පුරුදු. අපි පුරුදු නැ ගුලි දියලා කියන්නේ. හැබැයි ඉතින් මැටි කල එහෙම ගෙනියන්නේ නැහැ. මොකද එක දවසක් ගිනිච්චොත්. ඉතින් ඒ නිසා මේ හරි හොඳයි. ඉතින් පිරිමි ගෙනියන්නේ නැහැ ගුලි තියලා වතුර. නැවතින් අපි try කරලා බලලා තියෙනවා කොහොමද කියලා. ඉතින් මෙන්න මේ වගේ ඔබේ ඇතුළත තියෙන වීර්ය ප්‍රමාණවත් නැහැ අභියෝග ජය ගන්න. සමහර අභියෝග හිතන මහාවීරයක් තියෙනවා කියලා. නමුත් සමහර අභියෝග ජය ගන්න එක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා තමයි හැමතිස්සෙම බල සම්පන්න කරන්න ඕන. බල සම්පන්න කරන්න ඕන. රිදෙන්න රිදෙන්න වින්නතුනේ ගුරුවරයාට අපි ලං වෙන්න ඕන. රිදෙන්න රිදෙන්න අපි තව ගන්නද කියලා කියන්න ඕන. රිදෙන්න රිදෙන්න අපි තවත් අපි අනුශාසනා බලාපොරොත්තු වෙන්න ඕන. අපි ඔය යහපත්ව රිදවන අය තමයි අපි ඉස්සරහට යවන්නේ. රිදවන්න එපා කියලා දැන් එක එක නීති හරි මේ ඕනොට වැඩි එනවා. නමුත් රිදවන්නේ නැතුවත් බෑ. අමානුෂික ලෙස රිදවන්න හොඳ නැහැ. දැන් හොද්ද ඕනොට වැඩි හදි ගන්නත් හොඳ නැහැ. නේද? දැන් බතක් වුණත් ඕනොට වැඩි කුරු ගන්නත් හොඳ නැහැ. ඒතකොට බිරියනුනේ ඒක. අවශ්‍ය ප්‍රමාණයට කුරු ගන්නකුත් කුරු ගෑවිල්ලකුත් තියෙන්නත් ඕන. ඉස්සර අම්මල අවසාන හරියේදී බත කූරු ගාලා නිකන් වහලා තියෙනවා. එතකොට ලස්සනට ඇට ටික හොඳට තැම්බෙනවා. දැන් ඉන්න අය දන්නේ නැහැ. ඒක නිසා කිව්වේ. ඉතින් ඒ නිසා මේ රිදවීම කියන කාරණේ නෙමෙයි මේක වැදගත්කම තියෙන්නේ. රිදවන්නේ කවර අරමුණක් පදනම් කරගෙනද යන්න පිළිබඳව. ඒ නිසා කෙනෙකුට යහපත් චේතනාවෙන් යහපත මුල් කරගෙන රිදවීම ඉතාම වැදගත්. ඉතින් අපි අන්නේ එහෙම රිදෙව්වහම තියෙනවා. දැන් මෙතන ඉන්න අය ඉන්නවා. දැන් ඔහොම ඉන්න ගමන් ওই අලුතෙන් ආපු කෙනෙක් එක පාටම ධර්මය අවබෝධ කරගන්නවා. ඇත්තටම අනිත් අයට එන්නේ නැත්te නිකන් මහා පුදුම ඉරිසියාවකුත් එක්ක කේන්තියක් තමාගෙනම තමන්ට එනවා. සමහරලාට ධර්ම අවබෝධි වෙන්නේ නැති නිසා හරි වෙන්න පුළුවන්. ඔන්න අපිට බැර බැර යනවා. ඔයතන බුරු කියන්නේ අර කවුද කියයි අලුතෙන් කියලා නැත්නම් අපි මෙච්චර කාලයක් යව අපිට අවබෝධ වෙන්න බෑ. ඒ ඇතුලේ මතුවෙන මමත්වය ඇත්තරම ඉරිසියාව ඒක පාලනය කරගන්න බෑ. ඔය ඇත්තොන්ට ඉරිසියාව පහළ වෙන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? ඉරිසියාව පහළ වෙනවා. තේරුණා නේද? හැබැයි ඉරිසියාව මතුවෙන්න එපා. ඒවට පෝර දාන්න එපා. පහළ වෙන එක ස්වභාවයක් වෙන්න තුනේ. මට වුණත් ඔය ඇත්තෝ කරේ ඉරිසියාවක් ඇති වෙන්න පුළුවන්. කවදාවත් ඇති වුණාද ඒක අපි පෝෂණය කරන්නේ නැහැ, පහල කරන්නේ නැහැ, දිගින් දිගට ගෙනියන්නේ නැහැ. ඉරිසියාවක් ඇති වෙන්නේ ඇයි? ඉරිසියාවක් ඇති වෙන තමන්ට වඩා අරයා උසස් කියලා, මේකට ඉන්න තැන එක්කෙනා උසස් කියලා දැරිච්ච ගමන් ඉරිසියාවක් ඇති වෙනවා. තේරෙනා නේද? මේ මගේ වාහනයට වඩා අරයාගේ වාහනය ලොකු වැඩි නම් ඔන්න ඉරිසියාවක් ඇති වෙනවා. මේට මේකට වඩා ඒගේ ලස්සනයි නම් ඔන්න ඉරිසියාවක් අට ගන්නවා. මේ මාළේට වඩා මේ මාළේ හැඩනම් ඉරිසියාවක් අට ගන්නවා. මේ සාරියට වඩා ඒ සාරිය ගණන් නම් ඕ ඉරිසියාවක් අට ගන්නවා. ඈ ඉතින් මහ පුදුම එකක් ඉතින් ඔබ. ඒකට හේතුව අර අනිත් කෙනාව අභිභවායයමට තියෙන දේ. ඉතින් ඒක යොදා ගන්න තමයි වීරියෙන් මමත් මේක දකින්න ඕන කියලා. තේරුණා නේද? එයා සසර පාරමිතා පුරලා ඇති. එයා සසර පිං කරලා ඇති. සසර බුදුවරුන්ගෙන් බණ අහලා ඇති. මම සසර බුදුවරුන්ගෙන් බණ අහලා නැතු ඇති. මම වගේ කාලකන්ණියෙක් කියලා හයියෙන් ටෝක්ක්ක් ගන්නවා. ඉස්සරහට යන්න ඕන. තමන්ට තමන් නිසි තැනදී නිග්‍රහ කරන්නේ නැති කියන වැඩක් තියෙනවද? දැන් තමන්ගේ හිතේ අනවශ්‍ය ඉරිසියාවක් ඇති වෙනවා කවුරු හරි කෙරෙහි, දෙයක් කෙරෙහි. එතකොට තමන් තමන්ගේ අර ඉරිසියාව නිග්‍රහ කරන්නේ නැත්තම්, හෙලා දකින්නේ නැත්තම්, තාපණය කරන්නේ නැත්තම්, තවන්නේ නැත්තම්, පුච්චන්නේ නැත්තම්, සචිත්ත පරියෝධපණං කියන්නේ දපණය කරනවා කියන්නේ මොකද්ද? මේක පුළුස්සනවා. මේක පාලනයට ගන්නවා. මේක ධර්මයට හරව ගන්නවා කියන එක වෙනතුනි. අන්න ඒක කරන්නේ නැත්නම් ඔබින් වැඩන්නේ. ඉරිසියාව මගේනේ හිතේ ඇතුනේ මගේ ඉරිසියාව. වුණොත් එහෙම මොකද වෙන්නේ? ඉරිසියාවම මගේ ආත්මේ වුණොත් එහෙම අපි කීවරගෙන ආපෝ ඒ ගෑණි ඉරිසියාවන්ත ගෑණියෙක් කියලා කියනවා. ඒ මිනිහා ඉරිසියාවන්ත මිනිහේ. දැන් ඒ වෙලෙද මම ආත්මෙක ආපෝ වැඩන්නේ ලංකාවේ මිනිස්සු මහ කුහක මිනිස්සු ඉරිසියාවන්ත කුහක මිනිස්සු ඉන්න එකෙක් දකින්න කැමති නැහැ. තවක් එකෙක්ගේ හොඳ කියලා මම බැන ගියා. ඒකට හේතුව චිත්ත පාලනයක් නැති සමාජයක් තිබුණොත් ඒ මිනිස්සු එන ක්ලේශ ධර්මයන් තමයි ගන්නෙ. මේ සමාජෙ මොන කේල් මලක්වත් කරන්න බෑනේ. හද්ද නැතුව පාඩුවේ හිටියෝ ඔයි පිම්බත් කෙලකෙල පැත්තකට වෙලා ඉන්නවා කියලා බනිනවා. හොඳට වැඩක් සංවිධානය කරගෙන හාමුදුරු කෙනෙක් වැඩක් කළොත් එයා හාමුදුරන්ට බනින්නේ කොහොමද? අන්න හල්ලිගේ පොදි ගහනවා, අන්න කීර්ති ප්‍රශංසා පස්සේ යනවා, අන්න ලාභ සත්කාර පස්සේ යනවා කියලා හැමදෙරට බයිනවා. ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන ඉරිසියාවට මේ ගොංකමට බේතක් නැහැ. තියෙන එකම දේ තමයි වෙනතුන සද්ධර්ම ශ්‍රවණය, මේක තමයි තියෙන බේත. ඉතින් ඔයත්තන්ට එහෙම දේවල් ඇති වෙනවා. මේ ඇති වෙන හැම දෙයක්ම දකින්න ඔබ තේරුණාද? දවසකට පැයක් එන මොකක්වත් කරන්න ඕනේ, හිත දිහා බලන්නේ. තමන්ගේ ගොම්කම්, පව්කම්, හොඳකම්, මෝඩකම්, බූරුකම් නේ ඔක්කොම කන් ටික පෙනේ. ඔර කන් නෙමෙයි කම්, කම් ක්‍රියා ක්‍රියා. ඒක කෙටියෙන් කියන්නේ නේද? ගොම්කම් කියලා කියන්නේ නමුත් ක්‍රියායකට. හැබැයි හදා ගන්න ඕන. නමුත් ඉතින් හදා ගන්න නැතුව ඉරිසියාව හිතේ යාම ඉරිසියාව වඩනවනම්, ලෝභයේ හිතේ යාම ලෝභය වඩනවනම්, තණ්හාව හිතේ යාම තණ්හාව වඩනවනම්, මම මගේ ආත්මය කරගෙන ඒක වඩනවනම්, ඒක මගේමයි කියලා හිතලා වඩනවා නම් ඒ වැරදි. එහෙම ගන්න නේද ඔයත්තු? ගන්නවා. මේ ශරීරයෙන් එවනවා පොඩි සංඥාවක්. මොකද්ද සංඥාව? මේක තොගේ ශරීරය කියලා සංඥාවක් එවනවා. මොකද්ද එවන්නේ? මේක තොගේ ශරීරය. ඒක තව සભ્યත්ව කරම තොපගේ ශරීරය. එහෙනම් තව එක කියමු. තායකක එක මේක නොබගේ ශරීරය. හැබැයි අර තොගේ ශරීරය කියන වගේ මේක දැනෙන්නේ නැහෙනින් මේක නොබගේ ශරීරය. මොකද අපි පාවිච්චි කරන්නේ කුණු හර්පනේ. සාමාන්‍ය ජීවිතේ කතා බහ කරන්නේ කුණු හර්ප වල්පල්. එතකොට මේ වල්පල් වචන තමයි හොඳටම ෆීල් වෙන්නේ. උඹ බම් බොලං තෝ අරුමු ඔන්නෝ තමයි කතා කරන්නේ. එළියට ගිහිල්ලා කාර් එකේ අර ගෑණි අර වේසි අර බැල්ලි කියලා තමයි ලාට කතා කරනවා. ඒක තමයි රියල් එක. පස්සේනේ ඉතින් මහත්මිය, වැතිනිය, හැතිරිය මේ එහෙම කතා කරන්නේ. ඉතින් ඒක තමයි මේ තත්ත්වය. අපිට එනවා ඇඟ ඇතුලෙන්ම මේක නොඹගේ ශරීරය කියලා සංඥාවක් එනවා. ඕක බාර ගන්නවද නැද්ද? නොඹ ගැහණියක්, නොඹ පිරිමියෙක් කියලා සංඥාවක් එනවා. ඔක බාරගත්තද නැද්ද ඇත්තට? ඇතුලෙන් සංඥාවක් අහවහම සමහර පිරිමින්ට එනවා ඇතුලෙන් සංඥාවක් නොඹ ගැහණියක් කියලා. එතකොට පිරිමියන්නේ ගැහණුවගේ ඇවිදගෙන. එහෙම පිරිමි දකලා නැද්ද? ඉන්නවා අතපය වනවන යන පිරිමි දෙකේ. කාන්තාව වගේ අතපය වනවන නලව නලව යන පිරිමි ඉන්නවා. එන සමහර කාන්තාවන්ට එනවා ඇඟ ඇතුලෙන් සංඥාවක් නුඹ පිරිමියෙක්, පිරිමියෙකුටත් වඩා ශක්තිමත් කියලා. ඒගොල්ලෝ යන්නේ අර පිරිමි වගේ, බොඩි බිල්ඩර් වගේ යන්නේ. ඒවස් කාන්තාව වගේ නෑ. ඒක සමබරතාවයේ තියෙන එකක්ත් තියෙනවා කාන්තාවන්ට. හැබැයි කාන්තාවන්ට මොන කාන්තාව කියන ශක්තිය සංඥාව එනවා. එයා ගන්නවා ඒකම. එයා කාන්ත ආත්මයට කැමති, කාන්තා ලාලිත්‍යයට කැමති, ඊළඟ ආත්මෙත් කාන්තාවම වෙන්න කැමති. එහෙමයි ඉන්නව නේද? ඊළඟ ආත්මෙත් කාන්තාවක් වෙන්න කැමති කියලා කට්ටිය ඉන්නවා. ඒක. ඊට පස්සේ පිරිමි ඉන්නවා. පිරිමි තමයි ශරීරයත්. ඔන්න පිරිමි කියන සංඥාවක් එනවා. එයා ඔන්න පිරිමියෙක්, මම පිරිමියෙක් කියලා අල්ලගන්නවා. දැන් ওই මම පිරිමියෙක් කියලා අල්ලගත්ත අයට පිරිමින්ට බයිනකොට කේන්ති යනවා. තේරුණා නේද? පිරිමි කියන්නේ වා ජරා ජාතියක්, බලු ජාතියක්, කොල්ලෝ කියන්නේ බල්ලෝ කියලා හරි මේ බැන්නාම තාත්ති කේන්ති යන්නේ කොහොමද එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ කාන්තාව කියන එක අල්ලගත්ත කට්ටියද ගෑනු කියන්නේ මා විශ්වාස කරන්න හොඳ නැති ජාතියක් කියලා බැන්නොත් එහෙම තරහ යනවා. දැන් උතරහ කියන්නේ නේද? දැන් උතරහ යනවා. මොකද හේතුව? ගෑනු ජාතිය, ජරා ජාතිය, ගැලේ ගහපිය, මරා දාපිය කියලා ගම්මල කොල්ලෝ කියන්නේ. ඉතින් හරි ඒ වගේ ඉතින් මං හිතන්නේ මොකක් හරි ඔය බඹුණු හදාපු එක එක දේවල් වෙන්නේ නැති. ඒ කියන්නේ ස්ත්‍රිය ඒ තරමට පිළිකුල් කරමින් ඒගොල්ලෝ මනස රැක ගන්න බැලුවා. ඉතින් මේ ඒක නෙමෙයි ඇත්තටම කරන්න තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේ එක්තරා මේ ආරාමයක ගියා වික්ෂුන් වහන්සේ කෙනෙක් භාවනා කරන්න. භාවනා කරන්න ගියා බොහොම ලස්සන මේ උපාසිකාව. ඉතින් ඒ හාමුදුරුවන්ට උපස්ථාන කරන්න පටන් ගත්තා. උපස්ථාන පටන් කරගත්තාම එයාගේ භාවනාව වැඩෙන්නේ නැහැ. එයාට වැඩෙන්නේ කෙලෙස්. මොකද අර උපාසිකාවට හිත ගිහිල්ලා. අවසානයේ කරපු වැඩේ මේ ආයි පෙරලා බුදුහාමුදුරු මුණ ගැහෙන වැඩම කළා. වැඩම කරලා කිව්වා මං ගියපු ආරාමයේ මේ බොහොම හොඳයි, දානෙත් හම්බ වෙනවා, පහසු පහසු කරනොත් හොඳයි, වතුර තියෙනවා, කොහොම තියෙනවා නාල ඉන්න පුළුවන්. එහෙනම් ඉන්න බෑ, මෙහෙම කෙලෙස් ඇති වෙනවා කිව්වා. ඒ යන්න බෑ කෙලෙස් ඇති වෙනවා කිව්වා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඉතින් හරි විදියට ඔය වර්තමාන ක්‍රමයට අනුව නම් එහෙනම් කියන්නුන එහෙනම් උඹ හි යන්න පව උපාධිකාවට එක්ක භාවනා කරන්න මේ මෙහෙ ඉඳපන් කියලා කියයිනේ බුදුහාමුදුරුවෝ. ඒක නෙමෙයි කරේ. ඒව තමයි අපිව අවදි කරපු විශේෂ අවස්ථා. බුදුහාමුදුරුවෝ කිව්වා නැවතත් ඔබ එතෙන්ටම යන්න, මොකද ඔබේ නිවන තියෙන්නේ එතන. එතන තමයි ඔබේ කෙලෙස් අවුලන්නේ, එතන තමයි ඔබ නිවා ගන්න ඕන. ඔබට මීට ආත්ම ගානක ඉඳලා, ආත්ම හතක ඉඳලම ඔබේ බිරිඳ වෙලා ඉඳලා තියෙන ඔය කාන්තාව. ඒ නිසා ඒ ඇලුම් බව තමයි, ඔය ලෙංගතු ගම තමයි ඔය ඇති වෙන්නේ. එයාගෙම උපස්ථාන අරගෙන ඔබ නිවන් දකින්න කිව්වා. කොහොමද වෙන්නේ? එහෙමනම් මේ පලා ගිහිල්ලා ඇස් වහගෙන ඉඳලා, රූපෝලින් ඈත් වෙලා ඉඳලා, ශබ්දෝලින් ඈත් වෙලා ඉඳලා, කන්නේ නැතුව ඉඳලා, බොන්නේ නැතුව ඉඳලා, ඇල්ලතර බොන්නේ නැතුව ඉඳලා, මේ බොන්නේ නැතුව ඉඳලා කියලා කිව්වම අරක්කු එහෙම නෙමෙයි, ඇල්ලතර නෙමෙයි, මේ කූල් ඩ්‍රින්ක්ස් වගේ දේවල්, රසවත් දේවල් බොන්න තියෙනවානේ. බොන්නේ නැතුව ඉඳලා නිවන් දකින්න බෑ. අරක්කු බිව්වොත් නිවන් දකින්න අමාරුයි. මොකද හේතුව මේ මොලේ ශෛල අඩපණ වෙනවනේ. මත්පැන් වර්ග බොන්න එපා, සිගරට් බොන්න එපා, මත්තුතුරු ජාති බොන්න එපා. ශික්ෂාපදේ තියෙන්නේ මජ්ජපමා දට්ටාන කියලා. මදයට හා ප්‍රමාදයට හේතුව දේවල් කන්න. එහෙමනම් පින්වත්නි, අපිට නිවන් දකින්න මේ දැවෙන තැනම කර්මස්ථානයක් තියෙනවා. ඔබට රිද්දන්න නැතුව ඔබේ තුවාලෙට බෙහෙත් දාන දොස්තර ඉන්නව නේද? එච්චර හොඳ දොස්තර කෙනෙක් නෙමෙයි යන්න. අපි යන්නේ කොහොමද? හාපෝ හරියට නෑ යන්න බෑ, ඒ තුවාලෙ රිද්දනවා. මේ අපි පොඩි කාලේ කරපු දේ වැත්තුත් කරලා ඇති. අර විදමාන එයාගේ ළඟට නම් යන් එයා රිද්දන්නේ නෑනේ. මම නිකන් පුවන් පොළුන් කෑල්ලෙන් පවන් ගහලා ටක් ගාලා බෙහෙත් දානවා. විතර ඩොක්ටර්ස්වත් ඉන්නවා. සමහර අය ඉන්න තුවන් පොළුන් කෑල්ලෙන් පවන් ගහලා බෙහෙත් දානවා. සනීප වෙන්නේ 10-15 සැරයක් දානවා. නමුත් අපි යනවා රෝහලට, ඉස්පිරිතාලට. මේක මල කරදරේ මෙහෙට එනවා කියලා ඇදලා ගත්තා, දැම්ම පුළුන් කැලලා හාරලා වෙන කරලා දානවා බෙහෙත් ටිකක්. එකපාරයි දෙපාරයි දාන්නේ, අයි වැඩේ ඉවරයි, තුවාලේ ඇතුලේ සනීපයි. ඉතින් අත්ත වශයෙන්ම ඉතින් ඔයත්තන්ට ස්වාධීනත්වයක් තියෙනවා තමයි. ඔයත්තෝ ඒක තේරුම් ගන්න ඕන. මොකද ඔයත්තන්ගේ සසර තමයි මේ බේරගන්න හදන්නේ. පරමාර්ථයෙන් බැලුවාම ඔයත්තු නිවන් දැක්කත් නොදැක්කත් මට අදාළත්වයක් නැහැ. මේ අනුකම්පාවක් ඇති වෙනවා මිසක්. නමුත් මේ වගේ බුද්ධ ශාසනයක් මුණ ගැහිම, මේ වගේ ධර්මයේ මුණ ගැහිමක් මේ විශ්වයේ කොයි කාලෙක හමු වෙනවද? හමු වෙන්නේ නැහැ. ඉතින් මේක හැමතිස්සෙම ඇහෙන නිසා මේක නිකන් පචයක්ද කියලා හිතෙනවා. පචයක් නෙවෙයි, මේක තමයි ලෝකෙ ඇත්තම කතාව. මේ තරමට ශ්‍රද්ධාවක්, මේ තරමට අවස්ථාවක් ලෝක කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒසා එක හොඳට තේරුම් අරගෙන ඇතුළතින් හොඳ වීරයක් ඇති කරගන්න ඕන. ඉතින් මම ආදර්ශයට කියන්න ඕන යම් යම් උදවිය හරි වීරියවන්තව නිවන් දැකපු විදිය. මෙහෙට ආව එක අම්ම කෙනෙක්. බන් ටිකක් අහලා කොහෙන් හරි ඇහිලා CD තැටියක් අහුවෙලා බන ටිකක් අහලා ඒක ගොඩාක් අහලා ඒ පොඩ්ඩ වාර ගානක්ම අහලා පස්සේ ඇවිල්ලා තව දේශනා දාගෙන යන්න ඕන කියලා දාගෙන ගියා පෙන්නේ එකට. ඉතින් මේ අම්මට තියෙන ලොකු ප්‍රශ්නේ තමයි කන ඇහෙන්නේ නැහැ. ඉතින් බැලු බැලමට මම කල්පනා කරා මේ අම්ම කොහේ නිවනක් දකින්නද කන ඇහෙන්නේ නැතුව. ඒක හැරයක් මොනව හරි කිව්වම ඈ කියනවා. ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මම අහුවා රේඩියෝ කරන් ගියාම රේඩියෝ ගබන ඇහෙනවද කියලා. ඒක ඇහෙන්නේ නැහැ කිව්වා. දුර තිබ්බාම ඇහෙන්නේ නැහැ කිව්වා. මම අහුවා එතකොට කොහොමද අහන්නේ? ඒ අම්මට ඉයර්ෆෝන් හෙඩ්ෆෝන් උත් නැහැ. මේ අම්මා අහලා තියෙන විදිය කොහොමද දන්නවද? ඇත්තට රේඩියක කරේ තියන් ඒ මෙහෙණින් වහන්සේ නමක් පස්සේ මහන වුණා. මේ රේඩියක කරේ තියාගෙන බණ ඇහුවා. අවසාන දහම් ගැටලුවක් ඇවිල්ලා හිතේ තියාගෙන ඉන්නෝ මේ කහගන්න විදියක් නැහැ කියලා. ඉතින් ආරාමේ ඉන්නකොට ඔන්න මහත්තයෙක් ආව එකපාරට. මේ මහත්තයට කියලා මහත්තය අහලා මොකද්ද මෑණියන් වහන්සේට වෙන්න ඕන උදව්වක් තියෙනවා නම් කියන්න කියලා. ඊට පස්සේ ගුළු අනේ මහත්තයෝ මට මේ හාමුදුරුව බලන්න පුළුවන් නම් එක්කයි යන්න කිව්වාම ආදී කියලා ඉවලම කාරක දාගෙන එක් කරගෙන ආවා. එතනම දහම් ගැටලුව තිබ්බා. මම ඒක ඉවලම විසඳනකොට ඉවලම අවබෝධයට පත් වුණා. උතුම් අවබෝධයට පත් වුණා. ඒ අපරිමිත වෙහෙසේ ප්‍රතිඵලය, අපරිමිත මහන්සිය ප්‍රතිඵලය. මමවත් මං කර්මාචාර්යන් වහන්සේ හැටියට මමවත් විශ්වාස කරන්නේ මේ මෝඩම්ම මේක දකිවි කියලා. ඇයි කන හෙන්නේ වයසට ගිහිල්ලා කල්පනාවනේ මේව මේ තොරතෝන්තියක් නැතුව ලෙඩ තියෙනෙක් කෙනා මේක දකිද නෑ. ඇතුලේ හිටිය මහවීරයවන්ත කෙනෙක්. ඉන්ද්‍රියන් දුර්වලයි තමයි බාහිර. ඇතුලේ හිටිය ලොකු පෝසත් කෙනෙක් එයා දැක්කා. ඒක වටිනාම සිද්ධිය තමයි. එයා මම හිතන ඇඹිලි පිටි පැත්තේ යම නැති වුණේ. මෙහෙට ආවා ඒගොල්ලන් එතුමියට උපස්ථාන කරමින් හිටපු කණ්ඩායම. ඒ කණ්ඩායම ඇවිල්ලා කිව්වේ ඒ කණ්ඩායම නම් කරනවත් දන්නේ නැහැ. ඒ මෑණිව කියලා තිබ්බ මට කරන යම්කිසි ගෞරවයක් තියෙනවා නම් ඔගොල්ලෝ ඒ ගෞරවයේ හැටියට කරන්න තියෙන මේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා තමයි අපවත් වෙලා තේන වටපිටාවෙන්න හැමෝටම කියලා. ඒ පණිවිඩය කියන්නේ මෙහෙ ආවා. ඒ කට්ටිය මම හිතන් දුර බැහැර නිසා නතර ඉන්නේ නැතුව ඇති. මම ආයෙත් එක්කෙත් නෑ ඇතු අහනවා ඇති. මම දන්නේ නැහැ. ඔන්න එහෙම. එතකොට මොනතරම් ධර්මයේ කෙරෙහි ගෞරවයක්. මම කෙරෙහි නෙමෙයි ඒක තියෙන්නේ. ඒක ධර්මයේ කෙරෙහි. ධර්මය මම කියන කෙනත් මේ බැබලෙන්නේ මේ මත් ශරීරය නිසා නෙමෙයි ධර්මයේ කියන නිසානේ. ධර්මයේ කෙරෙහි මොනතරම් ශ්‍රද්ධාවක් ගෞරවයක් බලයක් පිහිටලද ඔය ධර්ම අවබෝධයේ වෙච්චයි ළඟ තියෙන පිනතුනේ. පුජ්‍යලයාට නෙමෙයි ගෞරවය තියෙන්නේ ධර්මය. එතකොට ධර්මයේ දරාගෙන ඉන්න කෙනා ධර්මයේ තමයි. එතකොට මේ ධර්මයේ හරහා ඒක එන්නේ. එයා ධර්මයේ දැක්ක කෙනා දකින්නේ ඊළඟට පුජ්‍යලයක් නෙමෙයි. මේ තියෙන්නේ ධර්මයක් හැටියට දකින්නේ. එහෙස නැත්තම් මේ මට බැන බැන මගේ බණහන කට්ටි ඉන්නවනේ. ඒක අමුතුම ක්‍රමවේදයක්. එක්තරා පිරිසක් ඉන්න ඕ හාමුදුරු හොඳ නෑ හාමුදුරු සෞතුයි බණ හොඳයි බණ කියන්නේ මමනේ මම හොඳ නැත්තම් මම කොහොමද බණ කියන්නේ ඉතින් බණ කියන්නේ ධර්මයේ කියන්නේ දෙන්නම එක් දෙන්නෙක් හැටියට දකිනවනේ ඒක ඔළුවේ දෝෂයක් දෙන්නම එක්කෙනෙක් ඒකට බුදුහාමුදුරු කියන්නේ ධර්මයේ කියන්නේ නිවන කියන්නේ හතර පහක් දෙම එක්කෙනෙක් තුරුණවත් කියන්නේ එකක් එකට පවතිනවා ඒ විදිහට අර විභජන ඔළුවේ හදාගත්ත දෘෂ්ටි වලින් වෛරයෙන් බණ අහලා කවදාවත් නිවන් දකින්න පුළුවන් කම නැහැ වෙනතුනේ ධර්ම ගෞරවේ නැත්තම් දේශකයාට ගෞරවේ නැත්තම් නිකන් මේ කූට විදිහට ධර්මය අහන අයට මේ නිවන් දකින්න අමාරුයි තමන්ගේ ලෝභය පාලනය කරගන්න බැරි නම් ද්වේෂය පාලනය කරගන්න බැරි නම් මෝහය පාලනය කරගන්න බැරි නම් එයාගේ හරියම ආරෙන්න උතරේ ඔබේ දාන චේතනාව ඔබ කොච්චර පාලනය කරගෙන මේ පාලනය කරගන්න බැරුව සමහර ලාට ලෝභ චේතනාව ආක්‍රමණය කළා ඔගොල්ලෝ පරාද වෙලා ඇති නැද්ද තියනවද නැද්ද මෙයාටම දෙන්න නෙමෙයි අපි හිත වෙන කෙනෙකුට පරිත්‍යාගයක් කරන්න උදව්වක් කරන්න මගුල් ගෙදරකට දෙන්න හිතෙනවා රුපියල් 2000 දැන් හන්දර 2000 බෙරෙන්න බෑ කියයි ප්ලේට් එකේ ගන්න 10000ක් ඇති හරි ඔන්න හිතෙනවා හිතනට පස්සේ ටික වෙලා ගියාම හිතලා නැද්ද නිකන් 5000ක් විතර දැම්මොත් ඇති 10000ක් ඕනේ ආයි ටික වෙලාවක් ඉඳන් කවුරුත් බලන්න යන්නේ ඔන්නේ නම ලියන්නෙත් නැතුව නිකන් පේන ලියුම් කවරේ දාලා රුපියල් 1000ක් දෙමු සමහර මට මතක අපි ගම් පළාත්වල වේල් තුනම දවස් දෙකක් විතර කාලා රුපියල් 10000ක් දීලා යන මිනිස්සුත් හිටියා එහෙම වෙනස ඉන්නවා එහෙම වෙනස තියෙනවා ඒකට හේතුව එහෙම තමයි මේ ලෝභ චේතනාව පහළ වෙන්නේ එතම පින්නතුන්ට කියලා ඇති මගේ අර ලෝභ චේතනාව මම ජයගත්ත විදිය රුපියල් 200ක් ඔහෙද දෙන්න ඒක මහත්මයෙකුට බණහන කාලේ මහත්මයා හරි අභිධර්මයේ පිළිබඳව අපිට උගන්වලා යනවා ඉතින් යාට නීතියක් නැහැ ඕන නොදී ඉන්නත් පුළුවන් දෙන්නත් පුළුවන් ඒනාර දුන්නාම ඉතින් මිනිස්සුන්ට හොඳයි බස් කුලියට හරි කියලා නමුත් මගේ තියුණු පොඩි ගාණක් මට හිතර දෙන්න හිතිලා මම ලොකු යුද්ධයක් කරනවා ලොකු යුද්ධයක් කරලා තමයි බොහොම අමාරුවෙන් ගලව ගන්නෙ ඉතින් මේව කරගන්නේ ඉතින් ඒ වගේ වෙනතුනේ ලෝභ චේතනාවක් ආවම ඒක ජය ගන්න බැරි නะ කොහොමද වෙනුද සංසාරේ මත අරගන්නේ සංසාරේ මත අරගන්නේ කොහොමද මේ රුපියල් 10ක් අත අරගන්න බැරි මිනිස්සෙ ඈ සියල්ල අතාරින්නේ කොහොමද රුපියල් 100ක් අත අරගන්න බැරි මිනිස්සෙයා එහෙම හිතලා දෙන්න ඕනේ නැහැ. හිතලා දෙයක් කරන්න ඕනේ නැහැ. දාන චේතනාවක් ඇවිල්ලා එතෙන්දි ඒක මේව කරගන්න බැරි නම් දැන් මම කොයි හරි ගමනක් ගියාම මම පොඩි සල්ලි එහෙම අරගෙන යනවා. පින්තුන් දින දේවල් ටිකක් මම මාරු වශයෙන් අරගෙන යනවා. ඉතින් අරගෙන ගිහිල්ලා මට එක එක්කෙනාගේ තියෙන අවශ්‍යතා සහ දරිද්‍රතා අනුව මට හිතෙනවා මෙයාට මේ ගාණ දෙන්න ඕන කියලා. අසරණ මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට එහෙම නැත්තම් මෙයාට අවශ්‍ය කරන්නේ මේ දෙයි කියලා එක්කෝ අරන් දෙන්න හරි හිතෙනවා මොනවද කියලා. හැබැයි මේ මිනිස්සෙගේ මේ දෙයත් එක්ක මට මේ වෙලාවට හැඟෙන දේ දාන චේතනාව. ඒ උපකාරයේ විදිහට කරනවා. එකෙන් අපිට සතුට ඕ සබා ධර්මයේ පින සැපයක් කියනවනේ අවසානේ පින අවසානේ සැපයක් මේ වගේ හිත ජයගෙන අලෝභ අද්වේෂ අමෝහ වලට පත් වෙලා හිත ජයගෙන ප්‍රසාද සිතින් දන් දෙන්න ඕන ප්‍රසාද සිතින් හැමදේම කරන්න ඕන ප්‍රසාද සිතින් බණ අහන්න ඕන දැන් මෙතන ඇවිල්ලා අගුණ දුර්වලකම් බලන නිකම් මේ බස්ස බක මූණ පෙරේතය වගේ බණ හැවුවොත් මොකද වෙන්නේ සමහර උදවි ඇවිල්ලා අගුණ හොයන්නම ඇවිල්ලා බනහනවා කාක්කෝ වගේ ච
චරාවක් වැටෙන්නේ කොහේද කියලා බලාගෙනමයි ඉන්නේ තක්කල ගිවින්නේ. එහෙම අගුණ බලන්න අපු කට්ටිය කිසි කෙනෙක් මෙතන ඉන්නේ නැහැ. ඉතින් ඒ ජරාව කාලේ යනවා ඉක්මනින්. මොකද ඕන තරම් ජරාව තියෙනවා. එහෙම ආවොත් ඒගොල්ලන්ට ජරාවම තමයි දෙන්නේ මම. මොකද කාපියෝ වගේලා. ජරාවම පෙන්නනවා. ඉතින් හරි සන්තෝෂයෙන් බඩ පුරව ගන්නවා. ඊට පස්සේ යනකොට අහන්න තියෙන බඩ පිරුණද කියලා. නේද? එහෙම කරන්න පුළුවන් මිනිස්සු එන්නේ ධර්මය හොයාගෙන ධර්මය දෙනවා ජරාව හොයාගෙන આવුවොත් අපි ජරාව දෙනවා පන්සලේ තියෙන මල් ඕන නම් මල් තියෙනවා ඩැනේජ් වල වල ඕන නම් ඩැනේජ් වල වලුත් තියෙනවානේ ඉතින් ඕන හිස් කරගෙන යන්නේ තියෙන ඕන එකක් නගර ස්වභාවයෙන් ඉතින් යනවානේ කුණු වරයි යන්න කුණු ගෙනියන ට්‍රැක්ටර එනවා ධර්මය ගෙනියන්න ධර්මය පිරිස එනවා එස කුණු ගෙනියන අය આવුවොත් ඕන තරම් කුණු ඇත දෙන්නම් පුරවලා ඒ වගේම ධර්මයේ ගෙනියන්නා වූ ධර්මයේ දෙන්නම් පුරවලා තේමන ඒසා ඒ කායන වශයෙන් ඔබ ඉන්න ඕන කොතනද ධර්මයේ හොයන ගුණයෙන්ම ඉන්න ඕන දැන් අපේ හිත පාව පින්නතර කඩන මිනිස්සු ආව ඒ කාලේ පින්නතුන් කියලා තියෙනවා මේ වරින් වර මේ ධර්මය අහන කෙනාගේ චරිතය අපිට කියනවා මේ ලෝයාගෙන් බලන්න ඉතපාව ඔයා ගිහියෙක් කියනවා එහෙම නැත්නම් ඔයාව මේ ළඟදි මහන වුණා කියනවා. ඔයා මේ කලින් මේ 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 වගේ ජොබ් එකක් කරපු කෙනෙක් කියනවා. එහෙම නැත්නම් ඔයා දැන් අභිධර්මයේ ගැන්නුවට මෙන්න මේ කිට්ටුව හිටියා පෙරේර මහත්තය කියලා මහත්තයෙක් අපිට ඉස්සර හරියට බීලා තියෙනවා. ඉතින් මෙයාගේ අභිධර්මයේ උගන්වන්නකොට ආපු ඔය ගොයියා බීලා මේ හැමතැනම කාන්වල වැටි වැටි හිටියේ කියලා කිව්වම උනේ නැහැ. ඉස්සර බිව්වේ කැත්තේම රොසේ. ඊට පස්සේ හොඳ වෙලා ධර්මයේ ගැන්නුවා. ධර්මයේ කියා දුන්නා. ඒ නිසා අපි ධර්මය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තමන්ගේ ආත්මය නිදහස් කරගන්න වීරයෙන් හොයන්න නිදහස තියෙන්නේ කොහෙද කියලා හොයන්න. ඒක ඉබේ තේරෙන්නේ හොයාගෙන යන්න. මුකුත් අවශ්‍ය නැහැ. ඒක ස්වභාවයකදී ඔබට සියල්ලගෙන් ගැලවුණු තැන පංච උපාදානස්කන්ධයෙන් ගැලවුණු තැන ඔබට සත්‍ය අවබෝධයට පත් වෙනවා. සත්‍ය අවබෝධයට පත් වෙනවා. එහෙම නැතුව පින්නතුනි ධර්මය සවා ගන්න හම්බෙන්නේ නැහැ. බලන්න ඔබට ඔබේ විඥාණයෙන් ගැලවෙන්න පුළුවන්ද කියලා. ඔබේ හදවතුලේ හද මැද කළු ගල් ගෙඩියක් වගේ කැරකෙනවද කියලා බලන්න. තියෙනනේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නැත්නම් සක්කාය දිට්ඨිය නැත්නම් මෙතන හිස්. එතකොට තමයි මෙතන empty වෙන්නේ. පපෝ empty. ඉදහස්. ඔබේ පපෝ එම්ටිද නිදහස්ද යත කැතයිද එතන චරාවක්ද කුණු ගොඩක්ද අපි කීවලක් කියන මිනිහගේ පපුව හොඳ නැහැ ඔය මිනිහගේ ඔය ගෑණිගේ පපුව හොඳ නැහැ කියලා කියන්නේ නේද හිත හොඳ නැහැ කියනවා පපුව හොඳ නැහැ කියනවා කැහුත හොඳ නැහැ කියලා ගම්මල කියන්නේ කැහුත කියනවා ඔයාගේ කැහුත හොඳ නැහැ කියලා කියන්නේ ඒ නිසා ඔබගේ කැහුත හොඳද? ඈ? කැහුත තියෙනවද? කැහුත හොඳද? කැහුත හොඳට තියෙන්න ඕන. පපු ඔබ තුල තියෙනා වූ වැරදි දේවල් එළියට ඇදලා දාන්න ඕන. හදවතින්ම ඔබ යහපත් වෙන එකයි සම්‍යක් මාර්ගයේ ස්වභාවය. හදවතින් නිවැරදි වෙන්න, හදවතින්ම නිවැරදි වෙන්න. චේතනාවයි පින්නතුනේ හැම තිස්සෙම වැදගත්. ක්‍රියාව නෙමේ වැදගත්, චේතනාවයි. කිසිම ක්‍රියාවක් වැරදි කියන්න බෑ. චේතනාව හොඳද නැද්ද කියලා ඒක බලන්න ඕන එච්චරයි. එහෙමනම් චේතනාව හොඳ නම් කිසිම ක්‍රියාවක් වැරද්දක් නෙමේ. චේතනාව නරක නම් අටපිරිකර පූජ කරන එක වුණත් වැරදි. ඒ අහම්දුනේ කොහොමද අටපිරිකර පූජ කරන එකේ චේතනාව වැරදි? ඡන්දෙ කිට්ට වෙලා බෞද්ධයන්ගේ ඡන්දෙ ගන්න මේ කතෝලික ආරේ මේ ආගම්වල ඉන්න මිනිස්සුත් ඇවිල්ලා බෝධි පූජා තියලා මොන කැමරමන්ට කියනවා අල්ලපන් මේ ඇන්ගල් එකෙන් මම වැඳගෙන ඉන්නවා. අල්ලගෙන ගිහින් ඌ නිවුස් වලට දානවා රුට රුපියල් 250ක් දුන්නාම. එතකොට කැත වැඩක් නෙමෙයිද ඒක? පැහැදිලිවම මේ අපේ ගුම්හරක් මේ මේ ඡන්දදායකයෝ ටික මුලා කරා. ඊට පස්සේ මහානායක හාමුදුරුවෝත් බලන්න යනවා. මේ බුදුහාමුදුරන්ගේ පිළිම ටික කඩලා විනාශ කරන්න ජයසිරි මහා බෝධිනාථේ දඩට කපන්න ඉන්න මිනිසුත් ප්ලෑන් කර කර ගිහිල්ලා ෆොටෝ එකක් ගහලා පත්‍රේ දානවා ඔබ. ඒ යටපිට කර හොඳ පූජාවක්ද නෑ. ඒක ඇතුලේ ශ්‍රද්ධාවවත්, ඒ ඇතුලේ පරිත්‍යාගයවත්, ඒක ඇතුලේ යථාර්ථයක්වත් නෑ. අනිත් එක දැන් පූජකන අටපිරිකර වලින් ඇති පිනක් සිද්ධ වෙන්නේ නෑ. ඇයි? අටපිරිකර ඩමිනේ දෙන්නේ. ඒ අටපිරිකර කිසිම වික්ෂුවක් කවමදාකවත් අඳින්නේ නෑ. අපිත් දෙනවා, අපිත් ගන්නවා, ඒත් දෙනවා. ඔය අටපිරිකර පූජා වෙලා ඇති මං හිතන්නේ 10000කට වැඩි පිරිසකට. ඒක අටපිරිකරක් හැදුවාම ඒක කවදක හරි කවරේ කඩාගෙන බිමට වැටිච්ච දවසට ඇතුලේ ඔන්න මොකක් හරි දිනන කාඩ්බෝඩ් කෑල්ල. දෙපළ සිවුරකුත් නැහැ, තනිපළ සිවුරකුත් නැහැ, මොකක්වත් නැහැ. අම්බාරලන කාඩ්බෝඩ් ටිකක් තියෙන්නේ. එක්ක හරියට මහල නැහැ, මේ පිළිවෙලක් නැහැ, මොකක්වත් නැහැ. ඉතින් ඒ නිසා පින්නතුනේ අද ඒක නිකන් චාලිත්‍රයක් බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඕකයි පින්නතුනේ සත්‍ය. අටපිරිකරක් පූජ කළා වුණත් පව් සිද්ධ වෙන්න පුළුවන්. සමහරලාට මිනිස්සුෙකුට බැන වැදලා දොස් කියලා මේ යහපතක් කරන්න පුළුවන්. තේරුණා නේද? බැන වැදලා යහපතක් කරන්න පුළුවන්. ඒ නිසා ඔබම ඔබට බැනවදින්න පුරුදු වෙන්න. එහෙම නැතුව මේ කවුරුත් බැනවදිනකම් බලාගෙන ඉන්න එපා. ඔබම ඔබට බැනවදින්න පුරුදු වෙන්න. නිවන් මඟ දිරිගන්වන්න බණින්න පුළුවන්. නිවන් මඟෙන් පිට යනකොට බණින්න පුළුවන්. අපි අර හොඳින් ආදරෙන් බලාගන්න දරුවෙකුට නොයෙකුත් දේවල් වලදී නේද? පොත අතර ගන්න කියලා බනිනවා, පොත පාඩම් කරන්න කියලා බනිනවා, සෙල්ලම් කරනකොට යන්න එපා කියලා බනිනවා. ඒ වගේ තමයි ඒක පුත්ත මනුරක්කේ. මනස ඒක පුතෙක් රකින්නවා වගේ රකින්ද? ඉතින් මේ මගේ බනද මම මේ දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය අවබෝධයෙන් දේශනා කරනවා. අන්න ඒක තමයි අර විකෘති මිනිස්සුන්ට විකෘතියක් ලෙස පේන්නේ. මගේ ඇති විකෘතියක් නැහැ. විකෘති මිනිස්සයට මාව පේන්නේ කොහොමද? ඉතින් මා විකෘති ලෙස ඇරෙන වෙන විදිහකට පේන්නේ නැහැ නේ. අර බල්ලන්ට බ්ලැක් ඇන්ඩ් වයිට් පේනවා වගේ තමයි. දැන් එතකොට මගේ වැරද්දත් මම වර්ණවත් මිනිස්සෙක් නෙමේද? වර්ණවත් මිනිස්සෙක්. බල්ලට පේන්නේ මාව බ්ලැක් ඇන්ඩ් වයිට්, කළු සුදුයි. එතකොට කාගේද වැරද්ද? බල්ලගේ වැරද්ද. එතකොට විකෘති මිනිස්සුන්ට පේන්නේ කොයි විදියටද? විකෘතියක් හැටියට. ඒ නිසා ඔය ඇත්තන්ට කොයි බහරි දැනගෙදී ආනන්ද හාමුදුරන්ගේ බණ අන්තිම සෞත්තුයි ඔය බණ අහන්න එපා කියලා තේරුණොත් එහෙම ටක් ගාලා හිතන්න මූ බ්ලැක් ඇන්ඩ් වයිට් බල්ලෙක් කියලා. තේරුණාද? මෙන්න හම්බුණා අපේ හාමුදුරු කිව්වා වගේ බ්ලැක් ඇන්ඩ් වයිට් බල්ලෙක්. මූට පේන්නේ කළු සුදු. හිතලා මූට වර්ණ පේන්නේ නැහැ කියලා ටක් ගාලා හිත හදාගන්න. තේරුණා නේද? එහෙම එහෙම පුරුදු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔය බ්ලැක් ඇන්ඩ් වයිට් බල්ලගේ බේරෙන්න හම්බෙන්නේ නැහැ. අපිට ප්‍රශ්නයක් නැහැ පිටුතුනේ. අපරාධේ ඔබේ ශ්‍රද්ධාවනේ. ඔබේ අර සිව්මැලිව ගොඩ නැගෙන පැලවෙන ඒ ගහ හරක්කෑව වගේ වැඩක් තමයි වෙන්නේ. නමුත් හරි ඍජු ප්‍රතිපත්ති වල ඉන්න කෙනා එහෙම මේ මෝඩ මිනිස්සුන්ගේ දේවල් කියන්නේ මොනව හරි දෙයක් කිව්වම මම බලන්නේ මේ මිනිස්සයාගේ පසුබිම. ඒ මිනිස්සයාගේ මූණ, ඒ මිනිස්සයාගේ සිනහව, ඒ මිනිස්සයාගේ තියෙන ධාර්මික බව මම හොඳට බලනවා. බලනකොට මූණේ ද්වේෂය පිරලා තියෙනවා. ඈ පසුබිමේ මේ මිනිස්සයා මහා කාලගන්‍ය අසාරතක මිනිහෙක් නක්. ඒ වචන අපි පිළිගන්න ඕමනාව නෑ. ප්‍රායෝගික සාර්ථක මිනිස්සුත් එක්ක විතරක් ඔබ කටයුතු කරන්න. එහෙස වාචික වාක් ප්‍රහාරත් එක්ක ජීවත් වෙන්න එපා. මෙන්න මේවා ඔක්කොම සිහියට අරන් ජීවත් වෙන්න. සිහි කටයුතු ඉන්න කියන්නේ ඕකයි. සිහි කටයුතු කරගෙන මෙන්න මේවෙන් සිහි කටයුතු වෙනෝ නම් තමන්ට අර ධර්මයේ කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයක් ඇති කරගෙන ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවක් ඇති කරගෙන මම මේක දකින්නෝමයි තේරුම් ගන්නෝමයි අදාද මම අවබෝධ කරගන්නෝමයි අවබෝධ කරන්නේ නැතුව මම පස්ස බලන්නේ නැන්නේ ආයි මං ආනන්දහඳුනගේ මූණ බලන්න යන්නේ නැහැ කියන වගේ වීරියවන් නැති කරගන්නවා. සමහර අය ඒ වගේ අවබෝධ ඇති කරගෙන තියෙනවා. රටවල් වල හිටපු අය ඒගොල්ලෝ වීරිය කරලා තියෙන මම මේක අවබෝධ කරගෙන යන්නේ හාමුදුරන් මේක කියන්න පූජාවක් හැටියට. කොහොමද වීරිය? වායත්තන්ටත් හිතන්න පුළුවන් නම් මම මේ සතියේ මම යන්නේ මේක අවබෝධ කරගෙන මිසක් අවබෝධ කරගන්න නැතුව මම යන්නේ ඒ සාහිනන්සේ අවබෝධ මේ පූජාවක් හැටියට මේක ප්‍රකාශ කරන්න යන්නේ කියලා. දැන් ඒක මහත්මයෙක් කියනවා. මගේ දේශනා දිගට මහල ගුරු මහත්මයෙක්. එතුමා මේ ආවම කොණ්ඩේ බැඳලා මේව කරලා එකපාරට ආවා. ආවම කට්ටිය බය වුණා මේ පිස්සෙක් ආවද එහෙම නැත්නම් මල්ලෝ මේ හොඳ ටියුෂන් ගුරුවරයෙක්. ඒ මිනිස්සේ ආර්ථවත් කරේ මොකද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. 750ක් වටින්නේදී පුංචි වෙසක් කාඩ් එකක් මම මෙච්චර ඇති මම මෙච්චර ඇති උතුරුකේ ගැනලම පූජා කරා මොකුත් කතා කරේ නෑ. හොඳට පසක පිටවල වැඳලා වැඳලා ගියා. ඒ මිනිස්සගේ ප්‍රකාශනය. ඒ මිනිස්සයා උගතේ බුද්ධිමතේ සමාජශීලී කෙනෙක් විචාරශීලී බුද්ධියක් තියෙන කෙනෙක් විචාරශීලීව ඉදිරිපත් කරා. නැද ඒ මනුස්සයට මේ 750ක වෙනක් කාඩ්යක් මේ පොඩි එකක දෙන්න ඕම නැවන්නේ. ඒකින් දෙන්නම ඒ මනුස්සයා පෙන්නලා දුන්නේ කියලා දුන්නේ මම ඔබ වහන්සේගේ ධර්මය අවබෝධ කරගත්තා. මේ ඒ ප්‍රසාදයයි මේ ඒ සතුටයි මේ ගලා යන්නේ. ඒකයි මම ඔබ වහන්සේට කරන පූජාව කියන එක එයින් ඔප්නෙන් වුණා. අවබෝධ නැති කොටසම හැමතිස්සෙම බලන්න එපා. අවබෝධ කොටසක් තමයි බලන්න ඕන. තේරුණා නේද? අවබෝධ කොටසත් බලමින්ම තමයි අවබෝධ නැති කොටස නිරවුල් කරගන්න ඕනේ. මොකද අර අවබෝධ කොටසින් ලබා ගන්නා වූ සමාධිය, සංහිඳියාව, සංසුන්කම ඔබට ඉස්සරහට යන්න උපකාරක වෙනවා. එහෙම නැතුව නොසන්සුන් හිතෙන් මේක ගිහිල්ලා වැඩක් නැහැ වෙනතුනේ. කකුල් දෙක ගැන සැලකිල්ලක් නැතුව ඉබාගාති දූගෙන 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 ගියොත් එහෙම ඒක වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. කකුල තියෙන තැන අඩිය තියෙන තැන සැලකිල්ලක් නැතුව කැලයක් මැදින් දුවගෙන ගියොත් වැඩිදුර දුවන්න පුළුවන්ද? බෑනේ. කකුල් දෙක කැඩිලා කටු වැනිලා ඒ මනුස්සයට ගමන නතර කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා සංසුන් ගමනක් තියාගන්න. සංසුන් ගමනක් කියන එකෙන් අදහස් වෙන්නේ අපි මේ හැපෙන්නේ වැටෙන්නේ නැතුව යන්න. ඒකයි මේකට වීරිය විතරක්මදී, ප්‍රඥාව විතරක්මදී, ශ්‍රද්ධාව විතරක්මදී මේ හැම දෙයක්ම ඔබ සංකලනය කරගන්න. රසවත් ප්ලේන්ටියක් හදා ගන්නවා වගේ, රසවත් හොද්දක් හදා ගන්නවා වගේ, රසවත් කෑම වේලක් හදා ගන්නවා වගේ තමයි ඔබ හදා ගන්න ඕන ඔබේ මනස. හැම දෙයක්ම එක් කරන්න ඕන, හැම දෙයක්ම එක් කරන්න එක්නම් අවදීන් ධර්මය අහන්න ඕන, අවදීන් මෙහෙ කරන්න ඕන, අවදීන් චරණේ පිහිටන්න ඕන. කොහොමද මම මේ මනසෙන් එතර වෙන්නේ? සසරින් එතර වෙන්න කිව්වහම එච්චර එක ක්ලික් වෙන්නේ නැහනේ. මනසින් එතර වෙන්න. එතකොට තේරෙනවනේ මනස තමයි වෙනද සසර කියන්නේ. ඔන්න ඔකයි වැඩි. සමහර දේන මේ අභිධර්මයේ ලොකු වදන් මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මාව ගොඩාක් අනුගමනය කරන්නේ, ගොඩක් අය මට කැමති. අනේ හාමුදුරනේ, වහන්සේ අර මහා ගැඹුරු කාරණා ඉතාම සරල අපිට තේරෙන වචනේ කියලා දෙනවා. සබ්බේ වෙන්න පුළුවන්, අසබ්බේ වෙන්න පුළුවන්. සබ්බ වචනයකින් හරි අසබ්බ වචනයකින් හරි කියලා දෙනවා. ඊට පස්සේ සබ්බ වචන අසබ්බ වචන කියලා එකක් තියෙනවා. හතර තියෙනවා. කවුද සබ්බ වචන අසබ්බ වචන හැදුවේ? එහෙම જાතියක් නෑ. අපිම තීරණය කරනවා මේ වචනේ අසබ්බයයි, මේ වචනේ සබ්බයයි. අසබ්බ දේවල් ගැන වුණත් සබ්බ වචනයකින් කතා කරාම ඒක උත්තරීතරයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ওই සින්දු තියෙනවනේ අපේ අමරදේව මහත්මයා වේවා, ඔය ඉන්න මේ ගුණදාස කපුගේ මහත්මයා වේවා, විතරත්නායක මහත්මයා වේවා, අමු තිත්ත කුණු හර්ප කතන්දර සින්දුවේ කියනවද නැද්ද? කියනවා. නමුත් සොඳුරු සබ්බැත්ති වචනයකින් කියන්නේ ඒ නිසා ඉතින් ප්‍රශ්නයක් නැහැ. අමු තිත්ත කුණු හර්ප කියන්නේ නමුත් ඒක ඉතාම සබ්බ වචනයෙන් කියන නිසා හරි ලාලිත්‍යයකින් බොහොම හැඩයකින් මහා ජන මේ වේදිකාවත් තුළ මෞපියෝ ඔක්කොම ඉන්න තැන අර කුණු හර්පේ කියන හැබැයි කාටවත් තේරෙන්නේ නැහැ. මොකද වචන ගැඹුරු වැඩිනේ. වචන ගැඹුරු වැඩි නිසා කුණු හර්පේ තේරෙන්නේ නැත්තම් අම්මා තාත්තලා ඔක්කොම එකතු වෙලා මේ ලස්සන කුණු හර්ප කියනවා. දැන් දවසක් හින්දි තින්දුවක් කියනවා. පුංචිම ළමේ ලවාර මොකද්ද ලිටිල් ස්ටාර් එක නේද, පොඩි ළමයට අම්මා තාත්තා උගන්වලා සින්දුවක් කියනවා. ඊට පස්සේ ඉතින් ඒගොල්ලෝ අහන මේ ඔය සින්දුවේ තේරුම දන්නවද ඔයගොල්ලෝ? දන්නේ නැහැ කිව්වා. පොඩි බබා හොඳට කියනවා. ඒක ඉතාලම වැඩිහිටියන්ගේ සින්දුවක්, පොඩි ළමයෙකුට නුසුදුසු දෙයක්. අවුද්ද තේරෙන්නේ නැති නිසා කියනවා. නමුත් ඒක අපි හදාගත්තොත් තමයි, මේකේ වර්ථයක් හදාගත්තොත් තමයි ආර්ථි දන්නේ. එතකන් ඉතින් අම්ම දන්නෙත් නැහැ, කියන දරුවා දන්නෙත් නැහැ ලස්සට සින්දුව කිව්වා. එහෙනම් මොකද්ද මේ ලෝකේ තියෙන්නේ? අපි හදාගත් එකක් නේ මනෝපුබ්බංගම ධම්මා. ඉස්සරහින් යන්නේ මවාගෙන ඉන්න. දැන් බලන්න දවසේ දැන් ඉපදු මේ ඇහැ අරගත්ත වෙලාවේ ඉඳලා මවන එක කොච්චර හරි කරනවනේ. දෙවොම මව මව ඉන්න අතර මේ අවසානේ මෙහාට ඇවිල්ලා නිවනත් මවන්නයි හදන්නේ. මොනවා කරන්නද හදන්නේ? නිවන මවන්න හදන්නේ. නිවන මවන්න පුළුවන්. මනෝමයා කියන තැනට එනවද? නිවන නිවන මවන්න පුළුවන්ද? පුළුවන්ද බැරිද? සාමාන්‍ය දැනුම උත්තරේ බෑ. නිවන මවන්න බෑ නේ. මොකක්ද දැන් අපි කරන්න ඕන? මොකද අප කර යුත්තේ? නිවන මවන්න බැරි නම් අපි මොකද කළ යුත්තේ? සියලු මැවීම් අනිත්‍යයි කියලා තේරුම් ගන්න. ගැඹුරින් තේරුම් ගන්න. හදවතින් තේරුම් ගන්න. ආත්මයෙන් තේරුම් ගන්න. සියලු මැවීම් අනිත්‍යයි. හොඳයි, ආර්ය ශ්‍රාවකයාගේ මොකද්ද භාවනාවේ අරමුණ? දැන් මේ ලෝකේ තියෙන භාවනාවල් වලට තියෙනවා කර්මස්ථානයක්, අරමුණක් තියෙනවනේ පින්නතුනේ. මොකක් හරි කෙහෙල්මලක් තියෙනවා කියෝ ඉන්නේ. ඒ කියන්නේ කර්මය තමන්ට කර්මස්ථානයක් හම්බ වෙනවා. ඒ කියන්නේ මොකක් හරි අටමගලයක් දෙනවා මෙනෙහි කර කර ඉන්න. එනවද නැද්ද හැම භාවනාවෙම? හැම ආගමේම හැම සංස්කෘතියෙම නිර්මාණය වෙච්ච හැම භාවනාවකම මොකක් හරි හත්ති ලව්වක් තියෙනවා කියෝ කියෝ ඉන්න. එතකොට තේරෙනවානේ මොකක් හරි හත්ති ලව්වක් තියෙනවා කියෝ කියෝ ඉන්න, කොරකොර ඉන්න තියෙනවා. අපේ මේ ආර්ය මාර්ගේ කවුරු හරි අහනවා, ඔය හැම භාවනාවෙම තියෙනවනේ මොකක් හරි හත්ති ලව්වක් මෙනෙහි කරන්න, ඕ ඇත්තෝ යන එකේ මොකද්ද තියෙන්නේ කියලා අහනවා කවුරු හරි මිනිස්සේ. එතකොට ඕගොල්ලෝ කියන්නේ මොන හත්ති ලව්ව මෙනෙහි කරනවා කියලාද? ඈ, මම ඒ වචන තේරෙනවා නේද? එහෙම කිව්වම හත්ති ලව්ව කියන්නේ ඒක හොඳට ෆීල් වෙන ඕගොල්ලන්ගේ අර රහසේ කතා කරන භාෂාව ඕක තමයි. මොල හත්වලා මද්ද හත්ති ලව්වද කියලා ගමේ වචන සමහර ඒවා ගම්පලන්තල මම ඕ ඉගෙනගෙන තියෙන සමහර ඒවා ලියාගෙනත් තියෙනවා. අනිත් දවසේ කියන්න අනිත් කුණු වර්ප ටික. ඒක නිසා මේ මොන හත්ති ලව්වද ඔය දෙන්නේ කියලා කිව්වොත් මොකද කියන්නේ? මොන කියන්නේ? කියන්න දෙන්නේ මෙච්චරයි, මොන හත් වලාමක්වත් එහි නැහැ කියලා. ඈ, පුරුවන් යනවා හිස් කරන් යනවා එච්චරයි කියන්නේ. පුරුවන් යනවා හිස් කරන් යනවා, පුරුවන් යනවා හිස් කරන් යනවා, කවදා හරි හිස් කළම දානවා එච්චරයි, මොන හත් වලාමක්වත් එහි නැහැ. ආසත නැද්ද වැඩේට? එහෙම නැත්තම් මොකක් හරි හත්ති ලව්වක් ඕන නම් කියන්න හත්වලාමේ මන් දෙන්න. ගණන් කර කර හිටපන්, මෙනෙහි කර කර ඉඳපන්, හුස්ම ඇද ඇද හිටපන් කියලා කියන්න පුළුවන්. මේක විදර්ශනා මාර්ගයක්, ගැඹුරු නුවණින් තේරුම් ගත යුතු දෙයක්. මහා විශ්වරුන්ගේ, පඬිවරුන්ගේ, පඬිතයන්ගේ වැඩක් මේකට උවමනා කරන්න යෝනිසෝ මනසිකාර්යමයි. කරුණු කාරණා බලනවා කියන්නේ පින්නතුනේ අපේ ඇස් දෙක නිකන් හැම තිස්සෙම මෙහෙම සයිකල් රෝදේ වගේ කරගුණේ කාලේ මගේ බනහද්දි. එතකොට බනහන ගුරුවරයා අනිවාර්යෙන් දන්නවා මෙයා ඉන්නේ මාර ඇලර්ට් එකක කියලා. එහෙම තමයි ඉන්න ඕන කියලා කියනවා ඉතින්. නැත්තම් මේ පාණ්ඩුව හැදිච්ච මිනිස්සු ගන්නවා මිනිහ. කිසි දෙයක් කල්පනා කරන්නේ නැහැ. උන් කොහෙද නිවන් දකින්නේ? නෑ ඉන්න ඕන මොනර වගේ ඉන්න ඕන. ඒ මොනර වගේ නෝණා ඉන්නේ විදර්ශනාවේ නෙමෙයි. උහුගේ පණකයි කවුරු හරි කියලා. නේද? අර මොකද්ද ඒක ඉන්නවද හතේ කූ ගිහපු ගම බෙල්ල පැනලා අල්ලන් කනවා. ඉතින් ඒ නිසා මොනර මෙහෙම මෙහෙම ඉන්නේ හැමදෙස්සෙම. උහු පණ බේර ගන්න. අපි නිවන් දකින්නේ මොනර වගේ ඉන්න ඕන. නැත්තම් ඉතින් කරන්න තියෙන අවධානේ හත් වලාම වෙච්ච දෙයට මක් කරන්නද කියලා අවසන් කරන්න තියෙන්නේ. ඇතුළ සුද්ධ වෙන්න ඕන, හිත සුද්ධ වෙන්න ඕන, ලය සුද්ධ වෙන්න ඕන. එහෙම නැතුව මේ වැඩේ හරියන්නේ නැහැ. ඩිංගක් නෙමෙයි ඔක්කොම අතාරින්න ඕන. දෑතින් නොසිතේ. සියල්ල සියල්ල දන් දෙන්න ඕන. සියල්ල දන් දුන්නහම මොකද කරන්න තියෙන්නේ? සියල්ල දන් දෙන කෙනා කොහොමද දෙන්නේ? නිසන්ත රජුරෝ වගේ දන් දෙනවා. සියල්ල දන් දෙන කෙනා අර කුක්කුසාති රජතුමා වගේ දන් දෙනවා. රාජ්‍ය තතරල ජීවිතෙත් දන් දෙනවා. සියල්ල දන් දෙන කෙනා සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා වගේ සියල්ල දන් දෙනවා. දැන් බලනකොට මේ උපතිස්ස කෝලිත දෙන්න හොඳ පොසත් පවුල් වල දෙන්නෙක් නේ. ඒකෝර මේගොල්ලන්ට ඒ කාලේ හැටියට නේද කරත්ත තියෙන්නේ නැති නේ. අශ්ව කරත්ත තියෙන්නේ නැති, අශ්වයෝ ඉන්නේ නැති නේ. ගවයෝ ඉන්නේ නැති, හොඳ මේ තිරික්කල කරත්ත බර භාගව හරි දෙන්නේ නැති නේ ඒ කාලේ හැටියට. හොඳ ආවි ආවද තියෙන්නේ නැති මේ සටන්කම මේ ඉගෙන ගන්න දේවල් ඇති, හොඳට සලු පිළි ඇති. නමුත් මොකද කරන්නේ? අත්හරින්න පුළුවන් කම ලැබුණා හිතෙන්. බලන්න ඔබට හිතෙන් අත්හරින්න පුළුවන්ද කියලා. ගෙදර බැරි නම් මක් කරන්න දන්නේ ඇත අරගන්න බැරිනා. ඉතින් ගෙවලෙක් වෙයි. ඔබට ඉතින් අතහැර ගන්න පුළුවන් බලන්න ඇඳුම් පැළඳුම් සියල්ලම අබරණ. ඒක මේ ටෙස්ට් කරලා බලන්න ඇතුළ. බය වෙන්න එපා, මං ඉල්ලන්නේ නැහැ. හොයලා බලන්න අතහැර ගන්න පුළුවන්ද කියලා. අතහැර ගන්නවා කියන්නේ ඒව දැනෙන්නේ නැති මට්ටමට. ඒවත් එක්ක අපිට කනෙක්ෂන් එකක් නැහැ කියලා. සම්බන්ධයක් නැහැ කියන මට්ටමකට ආරෙන්න පුළුවන්ද කියලා බලන්න. ඒකයි මව්පිය දූ දරුවෝ මහත්තයා ඒගල්ලෝට ස්වාමි දියණිය අත අරගන්න පුළුවන්ද කියලා බලන්න හිතේ. අද නිවන් පුරයට යන ෆ්ලයිට් එකක් එනවා. ඒකට නගින්න හිත හදාගන්න ඕන. ආයි රිටර්න් නැතිනේ. නන් රිටර්න් ටිකට් එකක් එන්නේ. ආයි රිටර්න් නැති නිසා ඔක්කොම හිත හදාගෙන යන්න වෙන්නේ. ඒකට නගින්න ලෑස්ති වෙන්න. බැනේ. හදවතින් පුළුවන් ද බලන්න. හැබැයි මේ පාරක් දැක ගන්න බැරි වුණොත් අත අර ගන්න බැරි වුණොත් ඔයගොල්ලන්ට අර සින්දු ආයි කියන්න වෙන මොකද්ද? බුදුන් දකින්න නැති, බණත් අහන්න නැති, නිවන් දකින්නට පිම්මදි වෙන්නේ නැති, ඒකයි තවමත් සංසාරේ. ඒ සින්දු ආයි කියනවද? එහෙම නැත්නම් මෙතනින් ඒ සින්දුව ඉවර කර ගන්නවද? ඉවර කරනවද? ඉතින් වෙන තුනේ මේ අත්හැරීමට ලොකු අවබෝධයක් තියෙනවා. දිග පළල හොඳට අවබෝධයක් තියෙනවා නම් අත්හැරෙන එක ප්‍රශ්නයක් නෙමෙයි වෙන තුනේ. අපිට අපේ ඇඟ ඇතුලෙන් යොබ්බන මදේ එනකොට අපි මරණයේ ආදීනවේ දිහා බලලා තරුණ අයත් මැරෙනවා, බාලවී අයත් මැරෙනවා, නොයෙකුත් දේවල් වලින් මිනිස්සු මැරෙනවා. මිනිස්සෙක් අහවල් කාලයක් ඉඳලා අහවල් තැනදී මැරෙනවායි කියලා කියන්න බෑ මොඩියෝ. යොබ්බන මැද යට අරපන් කියලා අපිම අපේ හිත හදාගත්තනේ. නැත්නම් අපිට බැරිද මේ මේ වෙන්න? ඇලෙන්න තිබුණ නැද්ද? තිබුණා. අපිට ඇලෙන්න තිබුණා. යොබ්බන මැදේ කියලා කියන්නේ යෞවනත්වය පිළිබඳව ඇලීම. යොබ්බනය කියන්නේ යෞවනය. නැත්නම් කුණුහරුපයක් කිව්වා ගියා ඒකට. ඒ නිසා මේ යෞවනය ඔබට ඇලෙනවා. එහෙම ඇලුන්නේ නැහැ. පිරිමි කමට ඇලුනෙත් නැහැ, ගෑනු කමට ඇලුනෙත් නැහැ, යෞවන කමට ඇලුනෙත් නැහැ. ඊට පස්සේ මම පොඩි තැන්වල නෙමෙයි මහන වෙන්නේ, ටිකක් ඉන්ටර්නැෂනල් මට්ටමේ තැන්වල මහන වෙන්නේ. ඉතින් ජාත්‍යන්තර තලයේ අල්ලන් ඉන්න තිබ්බනේ. ලොකු කමල්ලන් එන තිබ්බ. අපි ලොකු තැන්වල, ප්‍රසිද්ධ තැන්වල, ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ ඒ මහන්තත්තකම් ගන්න තිබ්බා. ඒව ගත්තෙත් නැහැ. දේපල වස්තු වටපිටාවේ මොකක්වත් යන්න ඕනේ. මම මහන මේ ඇඹිලි පිටියේ කාමතිස්ස රජ මහ විහාරේ මුලින්ම පස්සේ මං ආවනේ සජී මහනිකායේ. මේ එහි මහන වුණා. ඒකේ දැන් අපිටත් පස්සේ මේ ආපු පොඩි කොල්ලෙක් තමයි මහන වෙලා දැන් ඒකේ මහානායක. මං හිටියේ නැගෙම මම ඒකේ නායක. ඒවල විශාල රජමහ විහාරයක්. නමුත් ඒකේ තිබ්බා ඕන තරම් ධනය, සම්පත් මේ ඔක්කොම තිබ්බා. නමුත් අපි දැක්කා මෙහෙම සම්පත් ගොඩක්, බිල්ඩින් ගොඩක් තිබුණාට මෙතන නෙවෙයි සාසනය තියෙන්නේ. එහෙනම් ඒව පය පිහිදාන පාපිස්සතරම් වටින්නේ. තේරුණාද? මේ තියෙන යාන වාහන වේවා, මේ තියෙන ධර්මශාලාවල් වේවා, මේ තියෙන මේව අර පිටින්නේ පය පිහිදානව තරම වටින්නේ නැහැ. ඒකට වටිනාකමක් දීලා තියෙනවා කියලා කියන්නේ ඇලීමක් නේ. මේ තියෙන්නේ අවශ්‍යතාව. මේ දේවල් දෙයක් යමක් තියෙනවා නම් මේක අවශ්‍යතාව විතරයි තියෙන්නේ, ආසාවල් නැහැ. අවශ්‍යතාව තියෙන්නේ එච්චරයි. අවශ්‍ය පරිදි, අවශ්‍ය ආකාරයට, අවශ්‍ය විදියට, අවශ්‍ය හැඩයට තමයි ඔය තියෙන්නේ. ඒසා පරිහරණයක් පමණයි, භාවිතාවක් නැත. ඇලීමක් ඇතිදී ඒක හොයන්න පුළුවන්ද කාටවත් පිටින්? පිටින් බෑ. ඒක තමන්ගේ හදමරලේ හොයාගන්න. මගේ ඇලෙන නොඇලෙන එක ඕගොල්ලෝ හොයන්න එපා. ඒක මම හොයාගන්නා. මොකද ඒක වැඩක් නැහැ. හොයන්න බෑනේ. ඔබ ඔබේ ඇලෙන නොඇලෙන එක හොයන්න. ඔබට සියල්ල අත්හරින්න බැරි නම් මම තව වැඩක් කියන්නද? අත්තරින් අමාරුද ඔක්කොම ටික? ගෙදර මුණු පුරා මිනිපිරි අත්තර ගන්න අමාරුයි. නිකන් ලයේ හිර වෙලා නේද ඉන්නේ නැද්ද? මුණු පුරා මිනිපිරි අපෝ යර කොල්ලා ආච්චි අම්මේ ගියාගෙන එනකොට අනේ ඉතින් පපෝ හෝස් දාලා යනවා බොහොම අත්තර ගන්න. අත්තර ගන්න අමාරුයි. එහෙමනම් මෙහෙම කියන්නම් මම. මේ දෙකෙන් එකක් කරොත් නිවන් දකින්න පුළුවන්. එක්ක ඔක්කොම අත්හරින්න නැත්තම් ඔක්කොම අල්ලගන්න. මේ දෙකෙන්ම නිවන් දකින්න පුළුවන්. දැන් මෝඩේ කීටියොත් එහෙම කල්පනා කරන මුව මස්කට් කරන්න එපෑ කියලා නේද? මේ දෙකෙන්ම නිවන් දකින්න පුළුවන් කියලා මෙහෙම බණක් තියෙනවද ලෝකේ? මේ දෙකෙන්ම පුළුවන්. මම මේ කියන්නේ ප්‍රායෝගිකව කියන්නේ. එක්ක ඔක්කොම අල්ලගන්න ඕන. දස දහස සක්වල අනන්ත සක්වල තියෙන වැලියට ඒකම අල්ලගන්න. දැන් ඔයත්තුන්ගේ වරද තියෙන ටිකක් අතෑරලා ටිකක් අල්ලගන්න. මෙන්න මෙතන තමයි නිවන් දකින්න බැරි දෝෂේ තියෙන්නේ. අල්ලගනිනවා නම් අල්ලගනියු සියල්ල. අතහරිනවා නම් අතහරපියවු සියල්ල. ඔක අනගාරික ධර්මපාලතුමාගේ භාෂාව. අල්ලගන්නවා නම් අල්ලගනියු සියල්ල. අතහරිනවා නම් අතහරපියවු සියල්ල. ඕකත් තේරෙන්නේ නැත්නම් මේ ගොන් වහන්සේලාට ඉතින් කවද බණ තේරෙයිද? ඒක තේරුණාද? ඔව් තේරෙනවා. දැන් පොල් පිටක් අරන් ගාලා එලවල දාලා ඔන්න නිකන් ඉන්නවා. වාලා දාන එක වැඩක් නෑ නේ බන කියලා. මේ ගොඩාක් ස්වාමීන් වහන්සේලා ධර්මයේ කියන එක අතහැරලා දාලා උන්වහන්සේලා පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා. මොකද හේතුව මේ මොඩියෝ මේ මෙනෙහි කරන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. උන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මේ වටහා ගන්න නැති නිසා උන්වහන්සේ මේ කියලා වැඩක් නැහැ මේ සමාජයට කියලා මොඩියෝ තමයි බහුලව ඉන්නේ කියලා උන්වහන්සේලා පාඩුවේ ඉඳලා මේ ජීවිතය අවසන් කරලා යනවා. දැන් රේණුකාන් චන්දිමල් මහානායක හඳුරුපව උන්වහන්සේ පව ප්‍රකාශ කරා මේ සරල සුගම පොඩි පොඩි දේවල් මේ මිනිස්සුන්ට මේ කියන්නේ ගැඹුරු දෙයක් කිව්වට තේරෙන්නේ ගන්න ශක්තියක් නැහැ. දේශකයා නිකන් දෝෂාරෝපණයට ලක් වෙනවා විතරයි. ඔය වගේ දේශනාවල් උන්වහන්සේලා කරලා තියෙනවා. ඒකයි මම මෙහෙම ලියලා තියෙන්නේ මේ ටික මූලික ආරම්භයක් වෙන්න. නැත්තම් උන්වහන්සේලාට ඥානෙ නොතිබුණා නෙමෙයි. අපි තරම් මෝඩ නෑ. තේරුණාද? ඒ කියන්නේ අපි මේක මෝඩය වගේ කියලා බැනුම් අහන්නේ. අපි මේක නිකන් කට කහනවට කියලා බැනුම් අහනවා. උන්වහන්සේලා එහෙම නෑ. මුන්ට තේරෙන්නේ නැති නිසා කියවනේ. අපි මේක කියවන්න පින්නතුනේ මුන්ට කවදක හරි තේරෙයි කියලා. චුට්ටක් හරි තේරෙයි කියලා. එහෙම නැතුව මහා ගොඩක් තේරලා මෙතන මාරිහත් තේරපත් වෙලා මේ මගබල දෙයලා පූර්ණත්වයටපත් වෙයි කියන විශ්වාසයෙන් නෙමෙයි. චුට්ටක් හඳුලක් ඒ පැත්තට තේරිලා හැදෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ කියන්නේ එච්චරයි. එහෙම නැතු මේ දර්ශනේ ප්‍රත්‍යක්ෂ කරගෙන ඉන්න උතුම් ඕන තරම් ඉන්නවා කියන්නේ. කියන්නේ නැත්නම් උට කියලා වැඩක් නැහැ. තේරෙනවද? කියලා වැඩක් නැහැ. කියලා වැඩක් නැති නිසා පාඩුවේ තියෙනවා. බෑ නේද? නිවන ගැන පුළුවන් ද ඔය ඔක්කොම තියෙන ගවල් වල වල තියෙන ප්‍රශ්න අතහැරලා දාන්න නිවන ගැන ගැඹුරු විදර්ශනාවකට යන්න? ආපෝනේ. මාර පාක්ෂික ධර්මතාවයක් ඇවිල්ලා මොකක් හරි ඉතින් ධර්මයෙන් පිටට ඇදගෙන යනවා. බන්ධනය. තණ්හාව එනවා, රතිය එනවා, රාගය එනවා. ඇලිමක් එනවා. ඉතින් ඔය තුන් දෙනා නටන ඔය ඇත්තෝන්ගේ ඉස්සරහ හැම තිස්සෙම ඔය තුන් දෙනා නටනවා, ඔය තුන් දෙනා පස්සේ දුවනවා නේද? දැන් මේ මාලයක් දාලා තියෙනක ඇති අර කුණු හොයන black and white බල්ලෙක් આવුත් මේ මාලේ දාන එක හොඳටම ඇති. ආපෝ එයා වඳුරු මාලයක් දාම් බණ කියන්නේ කියලා අර black and white බල්ලෝ අයින් වෙලා යනවා. මේ මේ මාලේ මේ මාලයක් මේ වගේ ඇට මාලයක් නවගුණ මලක් කරට අතට නොදාන එක තමයි වැරද්ද. දානව නම් හොඳයි නේ. ඒ ඇත්තෝන්ගේ ළඟ යංගසි මානසිකාරයක් භාවනාවක් මොනවා හරි දෙයක් තියෙනවා. දැන් බලන්න අපේ මහායාන ස්වාමීන් වහන්සේලාට ටිබෙට් ජාතික හාමුදුරුවන් වහන්සේලාගේ ඔය බලන්න කරේ හරි අතේ හරි කොහේ හරි අටමාලයක් තියෙනවා. ලංකාවේ ඒකට පාත්‍රයේ දානවල දුවත් බනනවා, පේන්න වළඳනවා කියලා බනිනවා. ඇටමාලයක් දැම්මොත් ඕකම ඇටමාලයක් දානවා. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන, ඒ මාල නෙමෙයි මේ නවගුණ වැල්නේ. මාල නෙමෙයි මේක ඈ කියලා නේ. එතකොට එයාට මේ බණින වෙලාවම අමතකයි, පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා දිනවා කියලා ඇටමාලට කුණු හබ්බෙන් බනිනවා. ඉතින් අර ඒ වගේ මහා හරක් ඉන්න රටක් මේ සමාජයක් වැඩක් නැහැ. ඉතින් ඒ වගේ black and white බල්ලෝ, ඒ කියන්නේ කළු සුදු විතරයි පේන්නේ කියනකනේ. කළු සුදු විතරක් පේන කට්ටිය අයින් වෙලා යන්නේකම හොඳයි අපිට, ලේසියිනේ. මේසු ඕනේ. හරි කට්ටිය විතරක් තියාගන්න. හරි කට්ටිය විතරක් තියාගන්න. ඒ නිසා මම හිතාගෙන ඉන්නේ ඉස්සරහදී මේ හිතත් වඩා ටික වෙනස් විදිහකට ඇවිල්ලා ඉරලා ඉන්න ඕන. බලන්න තොප්පිය බුද්දාගෙන කැප්පිය බුද්දාගෙන බණ කියන මොකද දැක්කා. එතකොට මහමුදුරන් බණ බණ නෙමෙයිද? දැන් අර දලයි ලාමා හාමුදුරන් වහන්සේ මම දැක්ක මුස්ලිම් පල්ලි එහෙම වලට ගියාම ඒගොල්ලන්ගේ තොප්පි ඔළුවේ දාගෙන ඒගොල්ලන්ට ආශිර්වාදයක් එන්න, ඒගොල්ලොත් එක්ක තියෙන කනෙක්ෂන් එක ඇති කරගන්න තොප්පියකුත් ඔළුවේ දාගෙන ලස්සට අනුශාසනා කරන උපදෙස් ලබා දෙනවා. මේ කලාණන් මේක හාමුදුරු කෙනෙක් එක දවසක්වත් ලස්සනට ජාතික සමීගය ජාතික එකමුතුතාවේ වගේ දේවල් ඇති කරගෙන ලස්සනට අපිට යන්න පුළුවන්. අපොච්චේ මේ මේ රටේ විතර ආගමික දෘෂ්ටි වලින් අන්තගාමී වෙච්ච මීහරක් මෝඩයෝ කොහෙවත් නැහැ. අර සතා පව්. කවුද මීහරකා? ඌ අල්ලලා බනින්නේ ඌ දන්නවා නම් කියයි අපේ හරක් අපිට බනින්නේ ඔබ මිනිස්සුයෝ කරන වැඩ කරන්න එපා කියලා. ආයතන හරක් අතර බලනවා ඇත්ත එහෙමයි. ඔබ මිනිස්සුය කරන වැඩ කරන්න බෑ. මෙතන මිනිස්සෙක් වෙන්නේ මෙතන කියලා බලනවා ඇති. උගේ තනකොළ අනුගේ තව හරකෙක් ඇවිල්ලා උදුරන් කනකොට ඌ කියනවා ඇති සම්හරලා ඔබත් නිකන් මිනිහෙක් වෙලා නේ කියලා නේ. පොඩි මිනිස්සු ගැටි එහෙමනේ. ඉතින් මෙන්න මේ දර්ශනය උදා කරගත්තාම යා ආගම් ජාති වර්ග කුල මල ඔක්කොම අභිභව වාසය කරනවා. ඔබ ඒවා අභිභවද ඉන්නේ? ඔබ බෞද්ධයෙක්ද? ඔබ සිංහලයෙක්ද? නැත්නම් ඔබ වෙනත් ආගමිකයෙක්ද? තාම එහෙනම් ඔබ සැබෑ බෞද්ධයෙක් නොවේ. තාම සැබෑ බෞද්ධයෙක් කියන්නේ භවය උද්ධ කරපු කෙනාට බෞද්ධ කියන්නේ. භවයෙන් එහාට ගෙපු කෙනෙකුට එහෙනම් ඔබ බෞද්ධයෝ නෙමේ. ඔයගොල්ලෝ භවයෝ. භවයෝ කියලා කතා කරන්න තියෙන්නේ ශ්‍රද්ධාවන්ත කාර්මික භවයෝ. ඒ භවයෝ කියන්නේ භවයෝ කියන්නේ භවයේ ඉන්න නිසා, සසරේ ඉන්න නිසා, භාවාත්මක ගුණයක මොකද්ද ඔබේ භාවය? එහෙම නැත්නම් චරිතය. එහෙම නැත්නම් ඔව් චරිතය. මොකද්ද ලක්ෂණය? ඔබට භාවාත්මක ගුණයක් තියනවද? චරිතයක් තියනවද? තියෙනවා. ගති අන ගති කියන වචනේත් හොඳයි. ගති කියන වචනේ. නැත්නම් මිත්‍යා සංකල්ප. සංකප්ප. භාවයක රැඳිලා ඉන්නවා නම් චරිතයක රැඳිලා ඉන්නවා නම් එයා ගති විමුක්ත වෙලා නැහැ. ගති වලට යට වෙලා ඉන්නේ. ගති ගති ස්වභාවයෙන් යුක්තයිනේ. ගති ස්වභාවයෙන් යුක්තයි. ගති වලින් නිදහස් වෙන්න. කිසිම ගතියක් නැතුව ඉන්නයි තියෙන්නේ. එහෙම කිව්වක් කමන්නෑ. එතන මොන වගේ භාවනාවක්ද දෙන්නේ කියලා ඇහුවොත් කියන්නේ කිසිම ගතියක් නැතුව ඉන්නයි තියෙන්නේ. ඒ භාවනාවෙන් කිසිම ගතියක් නැහැ කියලා කියන්නේ. එතකොට මිනිහ හරි සන්තෝෂයි. හරි මෙන්න බලන්න මෙයා එන අකමැති ඉහි භාවනාවට යන්නේ. කියන්නේ කිසිම ගතියක් නැහැ ඒ භාවනාවේ කියලා කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. මොනවද කියන්න ඕන? කිසිම ගතියක් නැහැ. උන්වහන්සේ කියන ගති නැති කරගන්න කියලා කිසිම ගතියක් නැහැ. එහෙනම් අපේ මිනිස්සු කිසිම ගතියක් නැති වෙලාවට මොකද කරන්නේ? ආයි ගතියක් හදාගන්නයි හදන්නේ. ඇත්තටම බුදුවරු අපිට කියන්නේ ගති විමුක්ත කරගන්නනේ. ගති විමුක්ත කරගන්න කියන්නේ බුදුහාමෙන් ගතියක් හදාගන්න. වහාම ඔය ගතිය ගැලවෙන ඔය ගතිය තමයි සක්කාය දිට්ඨිය. සොකී ආත්මයයි ගන්නාලද දෘෂ්ටිය. ඊගෝයිසම්. ඊගෝස් කියලා කියන්නේ ඕක තමයි. එහෙම නැත්නම් self image එකක් කියලා කියනවනේ. ඒකත් නයිකුත් වචන කියන්නේ. ආත්ම දෘෂ්ටියක් ඇති කරගන්න. මේක ගැඹුරු ගැඹුරු ගැඹුරෙන් බැලුව කල මේක ගන්න කිසි දෙයක් නැහැ. මිරිගුවක් පරීක්ෂා කර බැලුවා වාගේ. මම කියන වචනය ගැඹුරින් සොයා බැලුවාම පේනතර මිරිගුවක් පරීක්ෂා කළා වාගේ. මොකද ගන්න තියෙන්නේ? එහෙව් තැනක ඉඳගෙන මේ ඔක්කොම දෘෂ්ටිවල පැටලිලා මේ තියෙන ඔක්කොම අලකලංචි තියෙන්නේ. මම දන්න මෙහි ආව වැඩසටහනට ආවම අලකලංචි සනීප වෙනවා කියලා. දැන් මෙතෙන්ට එද්දි තිබුණු මනසේ වේගය අර තවන්ට පාලනය කරගන්න බැරි ගැඹුරු මනසේ තිබුණු වේගයෙන් දැන් සනීප වෙලා. අලකලංචි හොඳයි. දැන් ඒ තරම් ගැඹුරට මම ධර්මයේ බොහොම ගැඹුරට කියනකොට ඔබේ සිතේ ඔබටත් යන්න බැරි ගැඹුරට ගිහිල්ලා මම ඒක පහදලා ඉර විසඳනවා. ඒක හරි. ඊට පස්සේ තනිව ඔබට කිමිදෙන්න බැරි කම තමයි ධර්මයේ පුහුණුව නැතිකම කියලා කියන්නේ. දේශනාවකින් ස්වාමීන් වහන්සේ යන ගැඹුරම ඔබට තනිව යා හැකි නම් අන්න ඒක තමයි ඔබේ ප්‍රඥා මහිමය සහ අවබෝධය. ඒ නිසා හැමදාම ඔබේ මනස සංසුන් කිරීම ස්වාමීන් වහන්සේගේ උදව්වෙන්ම පමණක් කරන්න කල්පනා කරගෙන ඉන්නම එපා. ඔබ තනිව සොයන් අවබෝධයට සඳුම් වලට යන්න පුළුවන් ශක්තිය ඔබ තුළ ඇති කර ගන්න. අපිටත් ඉස්සර එහෙමයි. බණ අහන්න ගිය දවසර හොඳයි මනස. ආගෙන ඉන්න සතියක් විතර යනකම් හොඳට තියෙනවා. ඔන්න සතිය අවසාන වගේ වෙනකොට ආයි ටිකක් හරි නෑ. ආයි යනවා. ගිහිල්ලා ආයි හුලම් ගහන් එනවා. ආයි හුලම් බහිනවා. ඉතින් මේක මොළ විලිලෙච්චාවක්ද? මට නම් රිදිච්චම වචනේ තමයි ධර්මය නොදත් හැම කෙනාම කාන්තාවෝගේ වේගම තමයි මටම කාලේ ඉන්න බැරි වෙච්ච වචනේ. ඇයි නින්දා කරනවා කියලා මෙහෙමත් නින්දා කරනවද? මේක කාන්තාවන්ට එච්චරම දැනෙන්නේ නැහැ. පිරිමින්ට මේක හරියට තදර දැනෙනවා. මෙතන ඉන්න පිරිමින් කීප දෙනෙක් ඉන්නවනේ ධර්මයේ දැක්කලා නැත්නම් ඒගොල්ලෝ කාන්තාව. කලිසම එහෙම ලියලා බලන්න එපා. ඒ ආධ්‍යාත්මය තුලින් කාන්තාව. තේනවා. නොවැළීම මුකුත් කරන්න හොයාගන්න එපා. නොවැළීම වඩන්න, හැමතිස්සෙම නොවැළීම පුරුදු කරන්න. මෙන්න ඇලිච්ච ටික ඔක්කොම තියාගෙන හාමුදුරුවෝ අලුත් පාට් එකක් අපිට දෙයි නිවන් දකින්න කියලා හැමදාම බකන් ඉලාගෙන කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මේ මේ ඇලිච්ච ටික මෙහි තියෙන ටොන් ගානක් කුණු ටික ඒ සුද්ධ කරගෙන ඉන්න මේ කියන්නේ. ඒ සුද්ධ කරගැනීම කරන්නේ කට අරකට කණායාගෙන හැමදාම ඉන්නු අලුත් මොකක් හරි වැඩක් අපිට දෙයි කියලා. මොන වැඩක්වත් නැහැ. ඔය තියෙන ටික සුද්ධ කරගනියු කියලා තමයි කියන්නේ. සුද්ධ කරනවා ඇරෙන්න තමන්ගේ හිත. එහෙම නැතුව වෙන මොකුත් භාවනාවක් විදර්ශනාවක් වැඩක් නැහැ. නිකන් කට අරන් බලන් ඉඳලා වැඩක් නැහැ. තියෙන එක සුද්ධ කරගනියු. මං ඊයේ කතරගම ගිහිල්ලා ආවේ මේ නිකන් භාෂාව ටිකක් අමුතු වෙලා තියෙනවා. හාමුදුරන්ගේ දැඩි මුණ්ඩ දෙයියවත් වැහුණාද දන්නේ නැහැ නේද? දැඩි මුණ්ඩ දෙයිය එහෙමනේ සරට මේ කියන්නේ. නලවල කියන්නේ නැහැනේ. දැඩි මුණ්ඩ දෙයියවත් වැහුණාද දන්නේ නැහැ කියලා. එහෙම නිකම් වචන වලට මිනිස්සු පහදවාගෙන දෙන දාන ටිකට මේ මේ දායකයට බයි ජීවිත මොකටද පින්නතුනේ? පිරිවෙන් වල හැරෙන්නේ මේ අපි ජීවත් වෙන්නේ අපි ඇත්තටම දාන දායකයට බයි තමයි ජීවත් වෙන්නේ. මොකද මූ දැක්කොත් දාන කියන එකක් නැහැ කියලා. හාමුදුරුවෝ බය කරලා තියෙන්නේත් එහෙමයි. දාන දායකයා එනකොට පට පට ගාලා රේඩියෝ ඕෆ් වෙනවා, ටීවී ඕෆ් වෙනවා. ටක්ටක් ගාලා නිවුස් එක යනවා. ඔන්න මහදායකයා එනවා, දානදායකයා එනවා, ගිලම්පස කියනවා, වහපියව් කියන ඔක්කොම වහන. ආයි දානදායකයෙක් ගියපු ගමන්ම අපි කලගෙඩි වල දාලා ওই බෆල් අරව මේව හදාගෙන තියෙන අරව ඩණ්ඩුම් ගාලා ආයි දානවා. යා සින්දුවක් අහන. එතකොට මේ එතකොට අහන්නේ ප්‍රින්ස් උදේප්‍රියන්ත කියන අමලුරු ගමගේ පුන්දිරි සොවිසාගේ සින්දු තමයි ඊළඟට අහන්නේ. ආයි ගිහම ආයි අහන. ඒකට කමන්නේ. ඒක දායකය අප හැදෙන්නත් ඕනේ. හාමුදුරුවෝ ඒක නොකර ඉන්න ඕනත් නැහැ. උන්වහන්සේලාගේ අංගසි මානසික විවේකයක් තියෙනවා නම්, සන්තෝෂයක් තියෙනවා නම් නිදිමත යන්න හරි ඕනනම් අහපුවාවේ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ආධ්‍යාත්මය තේරුම් ගන්න ඕනේ. අපි වැරදි තැනකින් අල්ලගෙන වැරදි සිල්වත් භාවය මවා ගන්න එක තමයි මෙතන තියෙන දෝෂේ. එහෙම නැතුව එකක්වත් වැරදි නෑ. ඒස කෑම හොරෙන් කන එක තමයි ලොකුම ප්‍රශ්නේ. හොරෙන් කන එක තමයි ලොකුම ප්‍රශ්නේ. ලොකුම වැරද්දක්. ඉතින් කෑම ප්‍රශ්නයක් කරගත්ත. ඒක විසඳ ගන්න බැරි මිනිස්සු නිවන් දකින්න. කන බොන එකේ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි නම්, ලිංගිකත්වයේ තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න බැරි නම් මිනිස්සු නිවන් දකින්න. පිරිමි ඉන්න ජීවිතාන්තය පුරාම ගෑණි ආරක්ෂා කරනවා. පුදුම මේ වෙහෙසක් දක්වන්නේ. ගෑණි රකින්න එක තමයි මුළු ජීවිතේ පුරාම කරන්නේ. එතකොට මේ මිනිස්සයා කවදා හරි මොන ගෙවලෙක් කියලා ඉපදීද කියලා දන්නේ නැහැ. සමහර අය ඉතින් පිරිමි ආරක්ෂා කරනවා. ඒ විදිහට තමන්ගේ විශ්වාසයක් එක ඇතහැරලා දාලා මිනිස්සු හැරෙන්නේ ජීවත් වෙන්න බැරි. මැතිසෙම සැකයෙන් බලමින්, කුතුහලයෙන් බලමින්, ගෑනු රැකරකා එහෙම නැත්නම් පිරිමි රැකරකා මොකට ඉන්නවද? එහෙම නැත්තම් ධනෙ රකින්නෝ. මතිසේම ධනෙ ටික ඔළුවේ තියාගෙන ඒක රැක රැකා ඉන්නවා. වතු පිටීර කඩන්. වාකිරේ ඒක එක මිනිස්සු එක එක තැන්වල පැටලිලා ඉන්නේ. ඒ වටම මේ ලොල් වෙලා මැරුණහම ඒ ලොල් භාවයෙන් යුක්ත වෙයි මනුස්සෙ උප්පත්ති භාවයෙන් ලබනවා. ඒ නිසා දැන් මේ මොහොතේ ඔබගේ තියෙන මොන වගේ ලොල් භාවයක්ද, ඒ ලොල් භාවය තුළ ඔබ මැරුණොත් මේ මොහොතේ උපදිනවා. අපිට දැන් මැරෙන්නේ නැtei කියලා කියන්න බෑ. දැන් මේ අපි දන්නවද ආකාශයේ තියෙන ගහ ලෝකයක් කොහෙන් හරි හැපිලා හරි මොකක් හරි ගමන් මාර්ගයේ වෙනස් වෙලා පෘථුවියට ආවොත් මොකද වෙන්නේ? අපේ පෘථුවියට වඩා ටිකක් පොඩි මේ කිලෝමීටර් විශාල ප්‍රමාණයක් විශාල ග්‍රහ ලෝකයක් මේ 2000 මම දන්නේ 10 11 12 ද මේ ළඟින්ම ගිහිල්ලා තියෙනවා. පෘථුවිය ළඟින්ම ගිහිල්ලා තියෙනවා. බොහොම පොඩි පොඩි වෙනසයි මේ දුරස් ස්වභාවිකුයි තිබිලා තියෙන්නේ. හරියට රේඛාවෙන් පිටුනේ හරියට රේඛාවට අපේ පෘථුවිය ඉලක්ක වුණා නම් ඒක හැපෙනවා ඇවිල්ලා. හැපුණා මුළු මහත් පෘථුවිය තලයේම මේ මේ සත්ත්ව වර්ගයා නැවත නැති වෙන්න තිබ්බා. තේරුණානේ? ඒකවල මොනතරම් මේ පටු සංකල්ප වේගයක්ද තියෙන්නේ. ඒ නිසා විශ්ව ඥානය පහළ කරගන්න අර ලෞකික ඥානය පරාද කරන්න පුළුවන්. මොකද උන් පහල කරන්න ඕනේ ධර්මඥානය. එහෙම නැත්නම් විශ්වඥානය පහල කර ගන්න ඕනේ. විශ්වඥානයට තමයි මේ ලෞකිකත්වේ පාලනය කරන්න පුළුවන්. එහෙම නැතුව ලෞකිකත්වයේ ඉඳගෙන එක එක දේවල් පිලිකුල් කරනවා, නින්දා කරනවා, කැත ජරාවක් වගේ බලනවා, ඇට සැකිලි වගේ බලනවා, මස් කඩලා බලනවා, පණු ගහලා බලනවා, කවදාවත් හිතේ සංසිඳීමක් හම් වෙන්නේ නැහැ. හොඳයි. ඒක මතවාදයක් ඇති කරගෙන අනිත් මතවාදයටපත් වෙනවා. මතවාදෙන් මතවාදේ, සංකල්පෙන් සංකල්පෙ, දෘෂ්ටියෙන් දෘෂ්ටිය, වචනයෙන් වචනය, තර්කයෙන් තර්කය යටපත් වෙනවා. සත්‍ය තියෙනවද එතන? ඒක තැනකව සත්‍ය නැහැ පිනොතුනේ. ඒව ඉක්ම වූ ධමයක්. තථාගතයන් වහන්සේගේ ධර්මය මේ විභජනය කරන්න පුළුවන් ධමයක් නෙමෙයි. නේද? විභජනවාදී කියලා මිත්‍යා දෘෂ්ටියෝ කවුරු හරි බුදුහාමුදුරන්ට කියන්නේ නැද? බුදුහාමුදුරු විභජනවාදී විභජ්‍යවාදීෙක් නෙමෙයි. බුදුහාමුදුරු විභජනය ඉක්ම වූ කෙනෙක්, තර්කයේ ඉක්ම වූ කෙනෙක්, බෙදා වෙන් කිරීම ඉක්ම වූ කෙනෙක් පිනොතුනේ. බෙදීමක් නැහැ. ගති විමුක්ත කරපු ලෝකෝත්තර වෙච්ච උතුමේ උන්වහන්සේගේ බෙදීමක් නැහැ. ඒස බෙදීම් වාදයන් වල භාවනාවල් ඕගොල්ලෝ කරනව නම් ඉවරයි. නිවන් දකලා ඉවරයි. නිවන් මාර්ග ගිහිල්ලා ඉවරයි. බෙදීම් භාවනා කරන්නේ. බෙදීම් භාවනා තියෙන කට්ටිය ඔක්කොම ඉතින් දෘෂ්ටි අතරම තමයි ඉතින් රැඳෙන්නේ. එච්චරයි. මේ ධර්මයේ හිතට ගලපන්න, හදවතට ගලපන්න, හදවතට ගලපා ධර්මයේ තේරුම් ගන්න. එතකොට ජීවිතේ ලස්සන වෙයි. දකින කම්ම මේ බණ ටික මෙතනින් කියලා වෙනකොට ඔබෙත් විදර්ශනාව අවසන් වෙනවද? ඈ? ගොඩක් අයගේ අවසන් වෙනවා. අතරේ හිට ගමන් ආයි මම කියන්නේ පිටතින් ඕන දෙයක් කතා බහ කරන්න අර ඇතුළත අරමුණ අපි වෙනස් කරේ නෑ. තේරුණානේ? මම දෙන්නම් බෙටේ කියන ධර්ම අවබෝධය ඇතුළෙන් අපි වෙනස් කරේ නෑ. ගමනක් ගියා මොනවා ගියත් මම මේක යන අවධානයෙන් ගියේ පින්නතුනේ. අපි ධර්මයේ තේරුම් ගන්න උත්සාහ කරද්දී බස් එකේ ගියත් බස් හෝල්ට් එකේ හිටියත් කොහේ හිටියත් වෙන අරමුණ වලට ගියා නම් අඩුයි. මේකම මම ටාගට් කරගෙන හිටියා. මට මෙච්චරයි බේරුමක් තියෙන මේ ලෝකේ කිසි දෙයක් වැඩක් නැහැ. මේකම මම අවබෝධ කරගන්න ඕන. කොහෙන් ගියත් දුකින් ගැලවීමක් නැහැ. සත්‍ය අවබෝධය හැරෙන්නට කියන අවධාරණය නිසා තමයි ජීවිතේ බේරගන්න පුළුවන් තරම් ධර්මය හවුව ධර්මය තේරුම් ගන්න උත්සාහ කරන නොතේරෙන එක කරුණක් පාස් කරන් යන්නේ. කොහොම හරි ඒක තේරුම් ගන්නවා. තේරෙනකන් ඒකත් තරම් සක්මන් කරනවා. තේරෙනකන් ඒක නැවත නැවත අහනවා. අහලා කරගන්නව බැරන තව කෙනෙක්ගෙන් මේකට උපදේශයක් සාකච්ඡාවක් ගන්නවා. ඒ තේරෙන්නේ නැත්නම් ඒක මරන් ගිහලා ආයෙත් තව කෙනෙක්ගෙන් හරි සාකච්ඡා කරනවා. පිළිගැනීම කියන එක පින්නතුනේ මගේ ඥානය ගත්තෙම නෑනේ. ඒගෙන අපිට ඉගෙන ගන්න තමාරු. ඒ උන් පිළිගන්න නැද අපි පිළිගන්න ඕන. දාර්ශනිකයෙක් කිසි වෙලාවක පිළිගන්නේ නැහැ. එයාට ප්‍රත්‍යක්ෂතාවයෙන් පෙන්වන්න ඕන. ඔන්න ඕකයි දාර්ශනිකයන්ට උගත්තු වෙන්න බැරි. ලෝක දාර්ශනිකයෝ ලෝකේ සොයාගත්ත නව නිර්මාණ ඇති කරගත්ත ඔක්කොම මිනිස්සු මේ ඉස්කෝලේ ෆේල්. එක්ක ඉස්කෝලෙන් ගහලා පන්නලා. මොකද හේතුව ඒ මේ අර අමුවෙන් දෙන දේ ෆොටෝ කෝපි ගහන්න මෙයාගේ බුද්ධිය ලෑස්ති නැහැ. කවුරු හරි කියන ගොන් කතා ඔයේ කියන්නම් වාලේ ලියන්න ඒ වගේම මේ නිෂ්පල පොඩි පොඩි දේවල් එක්ක මේ නිකම් මොනවදෝ කිසි ඇති වැඩ කරන නැති දේවල් ප්‍රායෝගික ජීවිතයකට අදාළ නැති දේවල් ටික කොහෙ කෝපි ගහ ගහ ඉන්නුම් කැමති නැහැ. ඊට වැඩි ගැඹුරක් ඊට එහා දෙයක් හොයන්න ඕන. ඔයත් හිතනවද මේ අධ්‍යාපන ක්‍රමයෙන් මේ තියෙන දේවල් වලින් හොඳ උගත්තු දාර්ශනික වැදගත් වෙනසු බීවෙනවා කියලා? නෑ, අමු කොහොකෝ ටිකක් බීවෙලා තියෙන එච්චරයි. බලන්න මනුස්සකමක් තියෙනවද කියලා. ලේසියෙන් මනුස්සයෙක් ළඟ මේ බරදහම් ටිකක් අහලා තමයි පොඩ්ඩක් හරි මනුස්සකමක් හටගන්නේ. වෛද්‍යවරයෙක් ළඟ හරි ගුරුවරයෙක් ළඟ හරි කාග හරි නැත්තම් උන් අමු පිස්සෝ. දහමක් නැති වුණොත් එහෙම හුදෙක් භෞතික අධ්‍යාපනයක් විතරක් තිබුණොත් වැඩක් නැහැ. මනුස්සකම නැත්තම්, ගුණධර්ම නැත්තම්. ඔබට හැඟෙනවද ඔබ ගොඩක් මෝඩයි කියලා? කොබලන් තම මෝඩයි කියලා හැඟෙන කෙනෙක් ඉන්නව නාත උස. තේරෙන්නේ නැහැ නේද? තමන හැඟෙන්නේ නැහැ තම මෝඩයි කියලා. කවුද අපේ කියා ගන්න කැමති මම මෝඩයි කියලා? එහෙම කියා ගන්න පුළුවන් පඬිතේකට පමණයි. එයින් අදහස් වෙන්නේ ඔබ කිසිවෙකු පඬිතේකට නොවනයි. එච්චරයි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.